සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි මේ වන විට මේ භාවනා වැඩසටහනේ මූලික කරුණු සියල්ලම සඳහන් වෙන විග්‍රහ කරවදාළ බොහෝ දේවල් පූර්ණ වශයෙන් විග්‍රහ කරලා දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය කායගත සත් සූත්‍රයත් විග්‍රහ කළා. තියරියක නියතිය න්‍යාම ධර්ම ඉදිරිපත් කර වදාළ සේවිතම්බා සේවිතම්බා පරියාප්ත ධර්මයක්, ඒවගේම පියවරයන් නිවැරදිව අනුපූරකව විග්‍රහ කරපු සබ්භාසව සංවර පරියාය සූත්‍රයත්, ඒවගේම ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩලා යහපත් නිවැරදි ප්‍රතිඵල ගන්න ගිරිමානන්ද සූත්‍රයත් දේශනා කළා. අද බලාපොරොත්තු වෙනවා මේ පරියාප්ති ශාස්ත්‍රණයේ නිබ්බේධික පරියාය විග්‍රහ කරපු ඉතාමත්ම සරලයි වුණාට ගැඹුරු සූත්‍රයක් වන සත්ත උට්ටාන කුසල සූත්‍රය. සත්තට්ටාන කුසල සූත්‍රය පිළිබඳව කරුණුකාරණා කිහිපයක් විග්‍රහ කරන්න. සත්තට්ඨාන කුසල සූත්‍රය කිව්වේ මේක තියෙනවා වචනවලම පදවලම වචන තුනක් තියෙනවා. සත්ත කිව්වේ හට, උට්ටාන කියන්නේ උදුරාගම, කුසල කිව්වේ කුණු මුල් තුන. කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන පියවර හතකින් කෙලෙස් මුල් තුන හිතෙන් උදුරා දමන්නට උපකාරක සූත්‍රයක් තමයි සත්ත උට්ටාන කුසල සූත්‍රය. කුසලෝ කිව්වේ කුණු මුල් තුන සලා උදුරා කිරීම, සත්ත කිව්වේ හත, උට්ටාන කිව්වේ උදුරා දැමීම. එනිසා මේ කෙලෙස් මුල් තුන, රාගමුල, ද්වේෂමුල, මෝහමුල මුල් බෑගෙන තියෙන්නේ හිතක, මනෝමය කාය තුළ. එනිසා මේ මනෝමය කාය තුළ අනන්ත අප්‍රමාණ මේ සංසාරේ, එමනම් අනවරත සංසාරේ මේ කෙලෙස් මුල් තුන උදුරන්න නොදැනීම නිසා, උදුරන්න බැරිවීම නිසා තමා බව උදුරන්න බැරිවීම නිසා තමා මේ මුල් තුන තාමත් තියෙන්නේ. ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල මුල් බැහැගෙන තියෙනවා මනෝමය කාය තුළ. ඒ නිසා තමන්ගේ මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල පියවර හතකින් උදුරන්න පුළුවන් ක්‍රමයක්, පියවර හතක් විදියක් බුදුහාමුදුරුවෝ මේ සත්ත උට්ටාන කුසල සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා. මේ කුසල මේ සත්තරාණ කුසල සූත්‍රයේ විදි කීපයක් කියලා තියෙනවා. එකින් එකින් එක අපි අරගමු බලන්න. සත්‍ය උත්තාන කුසල සූත්‍රයේ තියෙනවා ත්‍රිවිධූප පරික්කී මස්මින් ධම්ම විනේ කේ හැම තිස්සෙම කියලා තියෙන්නේ ධම්ම විනේ කේවලි. ධම්ම කිව්වේ හේතුඵල ධහමට ගහගලපා බැලීම, විනය කිව්වේ ණය විනයට සසඳා බැලීම. හැම තැනකම කොතැන හෝ නිවන් මඟ විග්‍රහ කළ විස්තර කළා තියෙනවා නම් හේතුඵල ධහමට බහගලපා බලා ක්‍රියා කිරීමත් ණය විනයට සසඳා කටයුතු කිරීමෙනුත් තමයි මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන කෙනෙකුට උදුරා දාන්න පුළුවන්. ඒකයි කිව්වේ ධම්ම විනයේ කේවලි. ධම්ම විනයේ ගාදන්ති යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේ වගේ නොයෙක් සූත්‍රවල මේ ධම්ම විනය දෙක තමයි අවශ්‍ය වෙන්නේ. පුද්ගලයෙකුට හේතුඵල ධර්ම තමයි ධම්ම, ණය විනය තමයි ණය විනය. ඒ නිසා දෙකෙන්ම මිදී නිදහස් වෙන්න ඕන. දෙආකාරයෙන්ම මිදී නිදහස් වෙන්න ඕන. හේතුවෙන් හේතුවලින් මිදී නිදහස් වීම, රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීම, ණයෙන් මිදී නිදහස් වීම, මේ සංසාර ණය ගන්න දෙනුයෙන් මිදී නිදහස් වීම, බන්ධන වලින් බැඳීම් වලින් ණය ගන්න දෙනු වලින් මිදී නිදහස් වෙන්න මේක උපකාර වෙනවා. එහෙම මිදී නිදහස් වුණොත් උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිසෝති උච්චති කිව්වේ අරහත් තත්වයට, අරහතුන් වහන්සේ තියෙන තත්වයට, ප්‍රඥා විමුක්තියට පත් වෙන. කතංච කොහොමද මේක, කතංච කිව්වේ කොයි විදිහෙන්ද මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ. කතංච භික්කවේ භික්ඛු සත්තාණ කුසලෝ, මේ කුණු මුල් තුන උදුරන්න ප්‍රායෝගිකව කුමන ආකාරයෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ, ක්‍රියා කළ යුත්තේ කියන එකයි ප්‍රශ්නය ඇහුවා. අහලා බුදුහාමුදුරුවෝ පියවර හතක් කිව්වා. දැන් මේ පියවර කියන්නේ මේ පඤ්චස්කන්ධය පිළිබඳව, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පඤ්චස්කන්ධය තමයි අර කුණු මුල් තුන නිසා උපාදානය කරගන්න, පාත්ත ගන්න, අල්ලගන්න, තණ්හාවෙන් ඇලෙන, ද්වේෂයෙන් ගැටෙන, මෝහෙන් මානෙන් මුලාවෙන් උපාදානය කරගන්න. ඒ නිසා මේ පඤ්චස්කන්ධ උපාදානය උදුරා දමන්න පුළුවන් නම් එතනත් අර සත්තාණ කුසලෝ වෙනවා. ඒ නිසා පඤ්චස්කන්ධය පිළිබඳව තමයි මුල්වරට මේ සත්තාණ කුසල සූත්‍රයේ ඊගවට තවත් තියෙනවා ක්‍රම. පඤ්චස්කන්ධය පිළිබඳව තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති, රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. පජානාති කියන වචනේ හොඳට තේරුම් ගත යුතු වචනයක්. ජානතෝ කියන දැනුම නෙමේ, දැනුමට එහා ගිය තමා තුළ ඇතිවන වෙනස. ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති. එතකොට මෙතන පජානාති කියන්නේ තමා තුළ ඇතිවන වෙනස. මෙතන මං තව ඉස්සරහට යනවා මේක. ඊට පස්සේ මේ පළවෙනි පේලි හතරෙන් තියෙන්නේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. මේ පේලි හතර නිවැරදිව තේරුම් ගත්තා කියන්නේ චතු අරිය සත්‍ය මූලික වශයෙන් හතර පැත්ත තේරුම් ගත්තා. දැන් ඔය රූපං කියන එක තමයි දුක්ඛං පජානාති, දුක්ඛ සමුදයං පජානාති, දුක්ඛ නිරෝධං පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදං පජානාති. ඒ වගේම ඉද විකවේ විකු ලෝකම් පජානාති, ලෝක සමුදයම් පජානාති, ලෝක නිරෝධම් පජානාති, ලෝක නිරෝධගාමිනී පටිපදම් පජානාති. එකත් චතුරාර්ය සත්‍ය. යම් කිසි කෙනෙක් ඉද භික්කවේ භික්කු අවිද්‍යං අවිද්‍යා පජානාති, අවිද්‍යා සමුදයම් පජානාති, අවිද්‍යා නිරෝධම් පජානාති, අවිද්‍යා නිරෝධගාමිනී, ඒ වගේම සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ව වේදනා මේ ඕනම එකක් යම් කිසි කෙනෙක් නාම රූපං උනත් පස්ස උනත් පජානාති උනා නම් ඒක නිසා සමුදයං පජානාති ඒ සමුදේ නිරෝධං පජානාති නිරෝධගාමිනී පටිපදං පජානාති තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් වෙනවා. මේක සම්මාදිට්ඨික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ නොයෙකුත් ආකාරයේ විග්‍රහයක් කරලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයාට ඕනම තැනකින් ඕනම දෙයකින් ඕනම අවස්ථාවක ඕනම ධර්මතාවයක් තුළින් චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ප්‍රායෝගිකව අත්විඳින්න අත්දකින්න පුළුවන්. සමුදය නිරෝධ කරන්න පුළුවන්. එකයි මේක දෙකයි තියෙන්නේ. දෙක තමයි සමුදයම් නිරෝධම්. ඒක තමයි චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පුද්ගලයාට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. ඊළඟට ඒ චතුරාර්ය සත්‍යට මුල් පේලි හතර, ඊට පස්සේ පේලි තුනක් තියෙනවා. රූපස්ස අසාදම් පජානාති, රූපස්ස ආදීනම් පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. ආස්වාදයේ ආස්වාදයේ හැටියට වර්තමාන මොහොතේ තමන් ඊටේ මතුවෙන තේරුම් ගන්න ඕන පජානාති. ඒ ආස්වාදය ඒ ආකාරයට දිගටම පවතින එක විපරිණාමයටපත් වෙලා ආදීනවන් තත්ත්වයටපත් වෙනවා. ආදීනවන් පජානාති. ඒ වගේම ඒ නිස්සරණං ආස්වාදය නොලැබුවොත් ආදීනව ලැබෙන්නේ නැහැ. නිස්සරණය සාක්ෂාත් කරගන්න පුළුවන් බව තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ පියවර හතක් තියෙනවා මේ චතුරාර්ය සත්‍යයත්. ඒ වගේම ත්‍රිලක්ෂණයක් තමයි මේ දෙවෙනුව තියෙන එක පස්සේ මම විග්‍රහ කරනවා. ඒ වගේම මේකේ රූප විතරක් නෙමෙයි, ඊට පස්සේ වේදනා, ඊට පස්සේ සංඥා, ඊට පස්සේ සංකාරේ, ඊට පස්සේ විඥාන. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පංචස්කන්ධයම අර රූපම් පජානාති සමුදයම් පජානාති වගේ විඥානම් පජානාති විඥාන සමුදයම් පජානාති විඥාන නිරෝධං විඥාන නිරෝධගාමිනී පටිපදං විඥානස්ස අස්සාදං විඥානස ආදීනං විඥානස නිසරණ. මේ වගේමයි අර සංඥං සංකාර විඥාන වේදනං. ඒ වගේම මේක තේරුම් ගත්ත කෙනෙකුට අර මේ බුද්ධ දේශනාවේ පටිච්චසමුප්පාද විග්‍රහයේ තියෙන ඕනම දෙයක් සමුදය වෙන ඕනම දෙයක් යංකින්චි සමුදය ධම්මං ඕනම දෙයක් නිරෝධ කරන්න පුළුවන්. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වූ පුද්ගලයාගේ නියත ස්වභාවය. හැබැයි මේක කරන්න කළ යුතු ප්‍රායෝගිකව මොකද්ද? ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩිම එකත් මෙතෙන්දි තීරුම් කරලා දෙන්න ඕන. දැන් ඊගාවට මෙතන තියෙන්නේ රූපං මිසක් රූප නෙමෙයි, සමුදයං මිසක් සමුදය නෙමෙයි, නිරෝධං මිසක් නිරෝධ නෙමෙයි, ඒ වගේම නිරෝධගාමිනී පටිපදං මිසක් නිරෝධගාමී පටිපදාව නෙමෙයි, ඒ වගේම අස්සාදං මිසක් අස්සාද නෙමෙයි, ආදීනවං මිසක් නිස්සරණං මිසක්. මේ හැම වචනිකම ඒ වගේම අවසානයේ විඥාන සමුදයං විඥාන නිරෝධං විඥාන නිරෝධගාමිනී පටිපදං අස්සාදං ආදීනවං හැම වචනිකම අගට බින්දුවක් දාලා තියෙනවා. මේ මාගදී භාෂාවේ මේ වගේ බින්දුවක් දාලා තියෙනවා නම් ඒක නොකඩවා මේ කන්ටිනියු කරලා කන්ටිනියුන් ප්‍රොසෙස් කියනවා. එහෙමනම් එක දිගටම වර්තමාන මොහොතේ කරමින් යා යුතු දෙයක්. අර ඉංග්‍රීසි භාෂාවේ ing කියලා දාලා තියෙනවනේ. මේක මේ වර්තමාන මොහොතේ කළ යුතු දෙයක්. නැතු මේක අර අතීතයේ හෝ නූපන්න අනාගතයේ කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේක යම්කිසි තැනක මාගදී භාෂාවේ මෙහෙම බිින්දුවක් දාලා තියෙනවා නම් ඒක වර්තමාන මොහොතේ දිගටම නොකඩවාම ප්‍රායෝගිකවම කරමින් ඉන්න ඕනේ. දැන් අපි මේ හොඳට තේරුම් ගන්න ඕන මිනිසු මේක තේරුම් අරගෙන නැහැ. ඔය බුද්ධාගමේ කවුරුත් කියන අය ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මෙතන මේක ක්‍රියාපද තුනක්. මේ තියෙන්නේ මොකද්ද? ක්‍රියාපද තුනක් වර්තමාන මොහොත කළ යුතු දිගටම කරමින් සිටිය යුතු. භව උදුරා දමමින් අර චර භව නම් කළ යුතු. හේතුඵල ධර්මයට බහා ගල්පා බලමින් අර චර භව කාමාවචර රූපාවචර අරූපාවචර නම් කළ යුතුයි චරණම්. බුද්ධං කිව්වේ භව උදුරා දමමින් ඒ සඳහා. ධම්මං කිව්වේ හේතුඵල ධර්මයට බහා ගල්පා බලමින්. සංඝං කිව්වේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස්වන්නට උපකාර වන අයුරින් අර කාමාවචර රූපාවචර භව නම් කරන්න ඕන, නැති කරන්න ඕන. නැති කරමින් මේ ගමන යන්න ඕන. ගච්ඡාමි කියන්නේ ගමන යනවා, මාර්ගචර්යාව. ඉතින් ඒක නිසා අපි දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කන පිට ගහගෙන මේක ත්‍රිපිටකයේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. නමුත් දැන් අපි කන පිට ගහගත්තාම දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ඒක සිංහලට පරිවර්තනය කරනකොට කරපුකොට දැන් සහමුලින්ම අර්ථය විකෘති වූ බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි. මේක කිසිසේත්ම අර ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන එකේ අර ධර්මාර්ථයක් ශේෂයක්වත් ගෑවිලා නැති දෙයක් මේ. නමුත් අපි ඔහි තේරුමක් නැතුව අර පරම්පරාවෙන් පරම්පරාවට උපැන්න සහතිකයේ බෞද්ධය හැටියට ඉන්න අය ඔය බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කිය කියා අතරමං වෙලා ඉන්න. ඒක නිසා යම් කිසි තැනක මේ වගේ අගට මේ බිඳුවක් තියෙනවා නම් මාගදී ශබ්ද සංඥාවල ඒක වර්තමාන මොහොත. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිච්චසති මත්තාය. වර්තමාන මොහොතේ දිගින් දිගටම නොකඩවාම කරමින් පවතින්න ඕන. කරමින් යන්න ඕන, ගමන් කරන්න ඕන. ඒකයි ගැච්ඡාමි. ඉතින් ඒක නිසා දැන් මේක තව ඉස්සරහට යනකොට මේ පහ බුදුහාමුදුරුව පංචස්කන්ධය නැවත අර මේ හතේ හතර පහ 35ක් පේලි වලින් මේක විග්‍රහ කළා. විග්‍රහ කළා දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පජානාති. ඒ වගේම රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධ ගාමිනින් පටිපදං මේ වගේ අස්සාදං ආදීනවන නිස්සරණං. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන බුදුහාමුදුරුව මේක මේ පහ පංචස්කන්ධය පියවර හතකින් මුද්‍රා දමනට උපකාරක ධර්මතාවයක් විග්‍රහ කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව එකින් එක ගත්තා. පළමුවෙනි ගත්ත රූප, ඊට පස්සේ ගත්ත වේදනා, ඊට පස්සේ ගත්ත සංඥා, ඊට පස්සේ සංකාර ගත්තා, ඊට පස්සේ විඥාන ගත්තා. දැන් මේ අපි මේ මුලින් ගන්න රූප. මොකද්ද මේ රූප කියන්නේ? කතමංච භික්කවේ රූපං. කතමංච භික්කවේ රූපං කියන්නේ මොකද්ද? මේ අපි අදහස් කරන්නේ රූපං කියලා. චත්තාරෝච මහා භූත අපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතර චතුන්නංච මහා භූතානං උපායදාය රූපං වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතර මේ පැවැත්ම තුල තියන පවතින ක්‍රියාත්මක වන අපිටත් කාටත් භාවිතයට කරගන්න ගන්න තියෙන එකම දේ චත්තාරෝච මහා භූත. මේ චත්තාරෝ මහා චත්තාරෝච මහා භූතා වලින් තමයි සියලු සත්වය පුද්ගලය ද්‍රව්‍ය වස්තු ගෙවල් දුරවල් මේ කෝප පොත් පත් සියලු දෙනා සියලු දේහි සියලු තැන්වල ඒ වගේම භූතයෝ පෙරේතයෝ දෙවියෝ දේවතාවෝ බ්‍රහ්මයන්ගේ තියෙන්නේ මේ චත්තාරෝ මහා භූත. ආපෝ තේජෝ වායෝ පඨවි ඒකට තව හතරක් වර්ණගන්ධ රස ඌජා මේ අට එක වුණාම සුද්ධාෂ්ටක. මේ අටෙන් තොර දෙයක් මේ පැවැත්ම තුල කාටවත් දකින්න නැහැ. හැබැයි චත්තාරෝච මහා භූතාවලට වෙනස් චතුන්නංච මහා භූතං උපාදාය රූපං. උපාදාය රූපං කිව්වේ මේ චත්තාරෝ මහා භූත වලින් ආපෝ තේජෝ වායෝ පඨවි හතරෙන් යම්කිසි කෙනෙක් ඊටාම සුළු දෙයක් කොටසක් මම මගේ කොට උපාදානීය කරගන්න. දැන් දෙආකාරයක මම මගේ කොට ඔය ශරීර කූඩුව ඔය කරජකය ඔය මනෝමයකය ඔය චිත්තජකය තුනේ එකතුව උපාදාය රූප හැටියට පංචස්කන්ධය හැටියට උපාදානීය කරගෙන තියෙනවා. සියලු දෙනාම මේ චත්තාරෝ මහා භූත වලින් ඒ උපාදාය රූපං හතරක් උපාදානීය කරගෙන ඉන්නවා. ඒක පැවැත්ම පවත්වාගෙන යන්න ජීවත් වෙන්න උපකාර වෙනවා. ඒ නිසා ඉදං උච්චති භික්කවේ රූපං. මේක තමයි රූපං. ඒක රූප කිව්වේ විග්‍රහ කළේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර තමන් උපාදානය කරගත්ත ටික උපාදාය රූපං. උපාදානය කර නොගත්ත සියලු දේ චත්තාරෝච මහා භූත ආපෝ තේජෝ වායෝ පඨවි. මේක උපාදානය කරගත්තට ඔය චත්තාරෝ මහා භූත අපිට මේක භාවිතයට පරිහරණයට ගන්න පුළුවන්. මේක අයිති මාර්යාට. මේක අපිට අයිති නෑ. අපි මාර්යාගෙන් ණයට අරගෙන ආපහු මාර්යාට දෙන්න ඕන. අපි යනකොට අර ණයට ගත්ත කොටස අපි ආපහු දීලා යන්න ඕන. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේක අපිට අයිති දෙයක්ද? හැබැයි දැන් පෘථග්ජන පුද්ගලයෙක් කරන්නේ මේක උපදිනකොට ණයට ගන්නවා, ඊට පස්සේ ජීවත් වෙනකොට පවත්වාගෙන යනවා, මැරෙනකොට ඔය ශේෂයක්වත් නූල් පොටක්වත් අර උපාදාය රූප වලින් ඉතුරු කරගන්නේ. හැබැයි ඉතුරු කරගන්නේ අර ගති ටික විතරයි. අර උපාදානය කරගන්න උපකාර වූ කෙලෙස් ගති. නමුත් අරහතුන් වහන්සේ කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් කරන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොටම ඔය මාර්යාගෙන් ණයට ගත්ත ඔය උපාදාය රූප උපාදානය කියන කොටස අත්හරිනවා. මාර්යාට තියෙන බැඳීම ණය අත්හරිනවා. දැන් මාර්යාට අයිතියක් තියෙන දෙයක් අපි උපාදානය කරගෙන නැහැ අරහතුන් වහන්සේ වුණා. ඒ නිසා මාර්යාට ණයක් නැහැ. මාර්යාට කරන්න දෙයක්වත් නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ අර මැරෙන කම්ම මාර්යාගේ මේ මාර්යා ණය ගන්න කම්ම ඒක උපාදානය කරගෙන තියෙනවා. ඒ නිසා මේ රූප ආපෝ තේජෝ වායෝ පඨවි චතුන්නංච උපාදාය රූප හැටියට සියලු උපත ලබන බුදුවරුත් බෝසත්වරුත් ජාතිසෝතාපන්න ඵලයටපත් වූ ආර්යයන් වහන්සේලාත් තාම උපාදාය රූප උපාදානය කරගන්න. හැබැයි අර අරහත් තත්වයටපත් වූ අය ජීවත් වෙලා ඉන්න කාලෙම මේ උපාදාය රූප සහ මුලින්ම උපාදානය සබ්බූපදී පටිනිසග්ග කරන. සබ්බ උපදී පටිනිසග්ග කිරීමෙන් අර උපාදානය කියන කොටස ආපෝ තේජෝ ආයෝ පඨවි හතර පරිහරණය කරන උපාදානය කර ගැනීමෙන් තොරව දැන් මෙතෙන්දී මේක තමා ඉදං උච්චති භික්ඛවේ රූපං මේ චතුන්නංච උපාදාය රූප මොකටද උපාදානය කරගන්නේ මෙන්න මේක තමා ප්‍රශ්නේ මේක තමා ඊගාවට උත්තර දීලා තියෙන්නේ ආහාර සමුදය සඳහා රූප සමුදය උපාදානය කරගන්න මොකටද ආහාර සමුදය මොන ආහාරද විඥාන ආහාර සංචේතන ආහාර සම්පස්ස ආහාර කබලින්කාර ආහාර මේ චත්තාරෝ ආහාර සඳහා සබ්බේ සත්නා ආහාර ටිකා කිව්වේ ඒකයි ඒ නිසා මේ රූප සමුදය කරගන්නේ සියලු පුද්ගලයෝ ආහාර සමුදය සඳහා. එතකොට රූප දැන් මෙතන තියෙන රූප සමුදය. සමුදය කියන්නේ සම්බන්ධයක් අලුතෙන් ඇති කරගන්නවා උපාදානයට හේතු වෙන. එතකොට රූප සමුදයෝ ආහාර සමුදයෝ. යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. එතකොට අර රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. දැන් මේ ආහාර නිරෝධෝ තමයි අරහතුන් වහන්සේ කරන්නේ. දැන් ආහාර දැන් ඔය කියන අපි මේ හිතන විදිහේ ආහාරයක් නෙමෙයි. මේක නිරෝධ කියන වචනේ මෙතෙන්දි පැහැදිලිව තේරුම් ගන්න ඕන. නිරෝධ කියන්නේ නැති කිරීම නෙමෙයි. ඒක අවධාරණයෙන් තේරුම් ගන්න ඕන. නිරෝධ කියන්නේ නැති කිරීම නෙමෙයි. නිරෝධ කියන්නේ නිර්උදා කියන වාරකාමඳුරුව කියපු වැරදි වචනේ නෙමෙයි. රෝධ ගැහිම නැවැත්වීම. සංචේතනා පැවැත්වීම නැවැත්වීම. සංකාර සම්පස්ස කිරීම නැවැත්වීම. සංකාර කිරීම නැවැත්වීම. එනිසා මේ නිරෝධම් අර නිරුජ්ජමාන මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ නිවන් දකින්න නම් අපි මේ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. දැන් මම මේ නිරෝධ කිරීම කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕන. නැත්නම් මේ නිරෝධයයි නැති කිරීමයි කියන එක අර සංඥා නිරෝධේ නිවනයි කියලා ලියපු අර පොතේ අර නක්කවති කුලරත්න මේ නිරෝධ කියන එක සහ මුලින්ම සම්පූර්ණයෙන්ම විකෘති කරලා. දැන් අපි හිතමු බුදුහාමුදුරුවන්ට කොසල රජුරුව හොඳ ප්‍රණීත රාජභෝජනයක් හදලා දානට ආරාධනා කළා. බුදුහාමුදුරුව කොසල රජුරුවන්ගේ රජමාලිගාවට ගිහිල්ලා මේ ප්‍රණීත රාජභෝජනය වැළඳුවා. හැබැයි මේ රාජභෝජනය වැළඳුවට පස්සේ වළඳලා පාත්‍රයෙන් අතගත්ට පස්සේ කොයිම මොහොතකවත් නැවත ඉස්සරහට ඉදිරියට බුදුහාමුදුරුව ඒ රාජභෝජනය සංසන්දනය කළේ නැහැ. මැන්නේ නැහැ. දැන් ඊගාව දවසේ බුදුහාමුදුරුව වීතියේ පිඩුසිඟා වදිනකොට අර දුගී පැල්පතකින් යවහල් දානයක් ලැබුණේ. දැන් පෘථග්ජන පුද්ගලයෙක් මේක රෝධ ගහනවා කියන්නේ අර රාජභෝජනයයි මේ යවහලුයි සංසන්දනය කරලා මේ යවහල් වලට ගැටිනවා අර රාජභෝජනයට ඇලිනවා. නමුත් බුදුහාමුදුරුව ඒ ඇලීම ගැටීම නැතුව අර ධාතු මනසිකාරයෙන් අර රාජභෝජනයේ තිබ්බේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ අවහල් දානෙ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ප්‍රෝධ කරන්න උපේක්ඛාසිතින් දෙකම අර රාජභෝජනයත් මේ අවහල් දානයත් දෙකම එක හා සමානව උපේක්ඛාසිතකින් රෝධ නොකර සංචේතනා නොපවත්වා සම්පස්ස නොකර සංකාර නොකර දෙකම උපේක්ඛාසිතින් එක හා සමානව වැළඳුවා. නමුත් සියලු පෘථග්ජන පුද්ගලයෝ අර රෝධ ගැසීම නිසා නිරෝධ කරන්න නොදැනීම නිසා අඩුමසෙන් තමන් පුරුදු වෙලා තියෙනවා නම් කඩේකින් ආප්ප කන්න දැන් අර එක්කෙනෙක් ගෙදර තාත්තා හරි කවුරු හරි ගියා ආප්ප ගේන්න ඒ කඩේ අද වහලා ඊට පස්සේ වෙන කඩේකින් ආප්ප ගෙනාවා කියපු ගමන්ම අර රෝධ ගහනවා ඔය කඩේ ආප්ප අපිට කන්න බෑ මේක තමාර රෝධ ගැහීම මේක තමාර සංකාර කිරීම මේක තමාර ආහාර සමුදියෝ රූප සම්දිය රූප සම්දිය ආහාර සම්දිය ඒක නිසා උපේක්ඛා සිටින් අපි අර පිනවා පිනවා ආමිෂයක් විඳින්නේ නැහැ විඳවා විඳවා ආමිෂයක් විඳින්නේ නැහැ මන මන ආමිෂයක් විඳින්නේ නැහැ ඒ රාජභෝජනය වැළඳුවා ඒක සුතේ මුතේව මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති සුතේව සුතමත්තම් එතර එතනින් ඉවරයි ඒක රෝධ ගැහිල්ලක් නෑ ඒක නිරෝධ ඒ කියන්නේ මේ නිරෝධ කරනවා කියන්නේ කිසිසේත්ම නැති කිරීම නෙමේ මනින්නේ නෑ සංසන්දනය කරන්නේ නෑ අර සාපේක්ෂව සංචේතනා පවත්වන්නේ නැහැ සංකාර කරන්නේ සම්පස්ස කරන්නේ නැහැ ඒක නිසා මේ නිර්ුඩා කියන වචනේ සංස්කෘත වචනයක් වැරදි වචනයක් එහෙම එකක් නෙමේ නිරුජ්ජති නිරෝධ කියන වචනේ නැති කිරීම නෙමේ මේක කොහේවත් ඒක නිසා අර සංඥා වේදිත නිරෝධේ තියෙන්නේ වේදනාව නිරෝධ කළා. වේදිත බව නිරෝධ කළා මිසක් සංඥාව නිරෝධ කරන්න බෑ කාටවත්. ඉතින් ඒකත් දැනගන්න ඕන. ඒ නිසා මෙතන මේ හොඳට තේරුම් ගන්න ඕන රූප සමුදය වෙන්නේ ක්‍රෝධ ගැහිීම නිසායි. සංචේතනා පැවැත්වීම නිසායි. ආහාර සමුදය සඳහා. විඥාන ආහාර කබලින්කාර ආහාර සංචේතනා සම්පස්ස ආහාර හතර සඳහායි සමුදය කරගන්නේ රූප සමුදය ඒ ආහාර සඳහා. එනිසා රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. ඊළඟට අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ නිරෝධගාමිනී පටිපදා සෙහියතිදං සම්මාදිට්ඨි. දැන් මේ ආහාර පිළිබඳව සහ රූප පිළිබඳව චතුරාර්ය සත්‍ය. අර රූප, රූප සමුදය, රූප නිරෝධ, රූප නිරෝධගාමිනී මාර්ගය. මේ වගේ ඕනම දෙයක් පිළිබඳව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයාට ඕනෑම කරුණක් පිළිබඳව චතුරාර්ය සත්‍ය ප්‍රායෝගික වඩන්න පුළුවන් මේ වැඩිම තමයි ඒ නිසා ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධෝ රූප නිරෝධෝ ඒක ඉබේම වෙන්න ඊගාවට අය මේවා අරිය වට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමිනී පටිපදා ඒ පිළිවෙත දිගටම අනුගමනය කරනකොට නිරෝධ ගාමිනී පටිපදං භාවීති ඊළඟට යම් රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං ඒ වගේම යං රූපම් පටිච්ච මේක තියෙන්නේ පළවෙනි වේශයේ විතරයි සුඛං සෝමනස්සං නමුත් පෘථග්ජන පුද්ගලයන්ගේ යං රූපම් පටිච්ච උපජ්ජති දුක්ඛං දෝමනස්සං වෙන්නත් පුළුවන්. උපජ්ජති අදුක්ඛම අසුඛං වෙන්නත් පුළුවන්. නමුත් සියලු පෘථග්ජන පුද්ගලයෝ ඇලෙන්නේ තණ්හාවෙන් උපාදානය කරගන්නේ යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. ඒ නිසා එක පැත්තයි මේක කියලා තියෙන හැබැයි තුන් පැත්තක් තියෙනවා. සුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං අදුක්කමං අසුකං. ඒ තුනම පුතග්ජන පුද්ගලයෙක් තුළ උපදින්නට පුළුවන්. ඊට පස්සේ යං රූපං මුල් වචනේ යං රූපං. යං රූපං පටිච්ච වෙනවා. සියලුම රූප වලට පටිච්ච වෙනවා. දැන් රූප විග්‍රහ කළානේ. ආපෝ තේජෝ ආයෝ පඨවි උපාදාය රූප හැටියට උපාදානය කරගන්නේ යං රූපං පටිච්ච වීමෙන්. පටිච්ච වෙන්නේ සුඛං සෝමනස්සං සඳහායි. නමුත් උරුම වෙන්නේ දුක්ඛං දෝමනස්සං හෝ අදුක්ඛමං අසුඛං. යං රූපං කිව්වහම මේ ඇහින් දකින චක්කු රූප, කනෙන් ආන ශබ්ද රූප, නාසයෙන් ගන්න ගන්ධ සුවඳ රූප, දිවෙන් ගන්න රස රූප, කයෙන් ගන්න පොට්ටබ්බ පහස රූප, මනසෙන් ගන්න ධම්ම රූප, ඒ රූප අතීත රූප වෙන්න පුළුවන්. වර්තමාන, අනාගත, දුර, ළඟ, සියුම්, ඝන, හීන, ප්‍රතිඥ, හීන, ප්‍රනීත, අජ්ජත්තික, බාහිර 11 ආකාරයේම රූප ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට 6ටම අරමුණු වෙන. ඒ වගේම සුඛං සෝමනස්සං රූපත් වෙනවා. දුක්ඛං දෝමනස්සං අදුක්කමං අසුකං. එනිසා ත්‍රිපිටකයේ යම් තැනක සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මේ සූත්‍රයේ ඉදිරියට කියන අනුදම්ම සියලු රූප සූත්‍රවලත් ත්‍රිපිටකයේ මොන තැනක හෝ තියෙනවා නම් යං රූපං කියලා ඔය කියන සියලු ආකාර වූ රූපවලට කෙනෙක් පටිච්ච වෙනවා. ඒ පටිච්ච වීම නිසා රූප සමුදියෝ ආහාර සමුදියෝ සඳහා සුඛ සෝමනස්තම ආහාර ආස්වාදේ සඳහා පටිච්ච වෙනවා. උපාදාය රූපං ඇටියට උපාදානය කරගන්න. හැබැයි මේ සුඛං සෝමනස්සං සඳහා යං රූපයක් පටිච්ච වුණහම ඒක තමයි අයං ආස්වාදෝ. ආස්වාදයේ සඳහායි සුඛ සෝමනස්සය සඳහායි සුව සුභ සුචි සුඛ සඳහායි මේ රූපය උපාදානය කරගන්න. අතීත රූප වෙන්න පුළුවන්, වර්තමාන රූප වෙන්න පුළුවන්, සියුම් ඝන අජ්ජත්තික බාහිර මේ මොන චක්කු රූප සෝත රූප ගාන රූප ජීවර කාය මනෝ ඕන රූපයක් උපාදානය කරගන්න පුළුවන්. ඒ සියලු රූප ආහාර සමුදියෝ. ඒ සියලු රූප නිරෝධ කරන්න පුළුවන්. ආහාර නිරෝධ වෙනවා. ආහාර නිරෝධ වුණොත් මේ නැති කළා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. කොහේවත් බුද්ධ දේශනාවේ තියෙන නිරෝධ කියන වචනේ, නිරුදා කියන වචනේ සම්පූර්ණ වැරදි. නැති කළා කියන වචනේ වැරදි. නිරුදා කියන වචනේ නිකන් නැති කළා කියන අර්ථයක් තමයි තියෙන්නේ. නමුත් මේක නැති කිරීමක් නෙමෙයි. ඒක දැන් වෙලා ඉවරයක්. අපි ඒක දිගේ රෝධ ගහලා සංචේතනා පවත්වලා සම්පස්ස කරලා අර සංකාර කරලා ඒක නැවත යාලි යාලි යායන්තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි අභිනන්දනය සඳහා නැවත නැවත යාලි යාලිත් මතුමතුවටත් ඒක අපි අර ආහාරය අර දැන් බුදුහාමුදුරුවෝ අර කොසල රජුරන්ගෙන් රාජභෝජනයක් ගත්ත එක දැන් ඒක බැරි වෙලාවත් ඒක සංසන්දනය කරොත් ඊගාව දාන වේලකදී ආහාරයක් අවශ්‍ය වේලාවකදී බඩගිනි වේලාවකදී අන්න රෝධ ගැහුවා. බුදුහාමුදුරුවෝ කොයි වේලාවකවත් අර පාත්‍රයෙන් අත හොදලා අතගත්ට පස්සේ ඒක දිගේ රෝධ ගැහුවේ නැහැ. ඒක නිරෝධ කළා. නිරෝධ්‍ය කරනවා කියන්නේ ඒකයි. නිරෝධ කරනවා කියන්නේ නිරුජ්ජමානා කියන්නේ ඒකයි. රෝධ ගහන්නෙම අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර පාත්තන්. එනිසා වෙන්නේ ඇලීම ගැටීම මුලාව. එනිසා වෙන්නේ අනුසය ඉපදීම. එනිසා වෙන්නේ ආර ආහාර සමුදය රූප සමුදය ආහාර සමුදය වීම. මේක තේරුම් ගන්න ඕන. ඒක ඔය පටිච්ච වෙන්නේ ඒ යම් රූපයකට පටිච්ච වෙලා සුඛං සෝමනස්සං තමා රූපස්ස ආස්වාදු. මේ රූපය එහෙම ආහාර සමුදය කරගෙන ඒක තමන්ගේ මගේ කරගන්නේ ආස්වාදයක් තියෙන නිසයි. ආස්වාදයක් විඳීම තමා සියලු කෘතඥ පුද්ගලයෝ සැප කියලා හිතන්නේ. ආමිස සැප. නමුත් ආර්යයන් වහන්සේ මේ ආමිස සුවය විඳවන්නේ නැහැ. හේතුව මොකද? යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. ආර්යයන් වහන්සේ යථා පරිදි අනිච්ඡං දුක්ඛං අනත්ත තේරුම් ගත්ත නිසා නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බෑ. මේ ලබන ආස්වාදය සුඛ සොම්නස සුබ බව සුචි බව මේක මේ හිතේ මුලාවක් බව තේරුම් අරගෙන ඒ රූපය පිළිබඳව අර ත්‍රිලක්ෂණය අනුපස්සනා කරනවා. යං රූපං නැවත අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. නිච්චසේ පවත්තන්න බෑ අනිච්චයි. දැන් සුඛ සෝමනස්සයට අපි අල්ලගත්ත දේම තමයි දුක්ඛං වෙන්නේ. ඒ නිසා මේ සුඛං සෝමනස්සං ඒ උපාදානිය කරගත්තදී ඒ පංචස්කන්ධය ඒ ආහාර සඳහා ගත්තදී විපරිණාම ධම්ම. කිසිසේත්ම විපරිණාමයටපත් නොවන ධර්මතාවයක් ලෝකේ නැහැ. අපි උපාදානිය කරගත්ත පටිච්ච වූ සියලු දේට උරුම නියත ලක්ෂණ තුන තමයි අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. දැන් ත්‍රිපිටකයේ වෙන සූත්‍රවල අපි ඔය බුද්ධාගමේ අය අහලා තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම වෙනුවට මෙතන තියෙන වචනේ විපරිණාම ධම්ම. එහෙනම් විපරිණාම ධම්මං කියන එකත් අනාත්ම කියන එකත් දෙකම එකයි. එක අදහස එක අර්ථය තේරුම්. නමුත් අර දැන් බුද්ධාගමේ මේ පෘථග්ජන අය සඳහන් කරන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකක් මේකෙන් සාමුලින්ම ගැලවිලා යනවා. අනාත්ම කියන කතාව නෙමේ මෙතන තියෙන විපරිණාම. විපරිණාම ධම්මේ කියන්නේ අපි හිතෙන් උපාදානය කරගත්ත වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා යමක් යම් දෙයක් වස්තුවක් ද්‍රව්‍යයක් පුද්ගලයෙක් සත්වයෙක් මොකක් හෝ දෙයක් අර ආපෝතේජෝ ආයෝ පඨවි හතරෙන් අපි උපාදානය කරගත්ත දේ උපාදානය කරගන්නේ එක නිච්චසේ සුඛසේ අත්තසේ මගේ කැමැත්ත අනුව ඍෂිපේ මනාපදේ පවත්වන්න නවත්වන්න පුළුවන් කියන වැරදි තීරණයක් මතයි. ඒක වැරදි තීරණයක්. ඒ නිසා මේ තීරණය සියලු දෙනාම නිවැරදි කරගන්නවා නම් යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා නම් කවුරුවත් මේක ආස්වාදයේ සඳහා ආස්වාදයේ විඳින්න පුළුවන්. ඒක නිරාමිසයි. ඒක දිගේ රෝධ ගැහිීම තමයි අර සංකත සකස් වෙලා සංකාර කරලා සංචේතනා සම්පස්ස ඇති වෙලා අර උපාදානය කරගන්න. ඉතින් ඒක නිසා මේ උපාදානය කරගත්තදී නිච්චසේ පවත්වන්න බෑ, සුඛසේ පවත්වන්න බෑ, අත්තසේ පවත්වන්න බෑ. අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කිව්වේ නැවත ත්‍රිලක්ෂණය. ඒ අනුව අයන් ඒක තමයි ආදීනම. ආදීනම අවස්ථාවේ අර පටිච්චසමුප්පාද ධර්මයේ කිව්වේ මේකමයි. විපරිණාමයටපත් වීම. ඒක නිසා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක තමයි ආදීනම. ඒක තමයි ආදීනම. ඒ අනුව යම් කිසි කෙනෙකුට යෝ රූපස්මින් චන්දරාග විනියෝ චන්දරාග ප්‍රහාණ චන්දරාග විනේ පිහිටවනවා කියන්නේ යෝ විනියෝ යෝ ධම්මෝ මේක නැවත හේතුඵල ධහමට ණය විනයට ගලපා බලා අර කැමැත්ත චන්දය අට්ටරියොත් අර සුකං සෝමනස්සං දිගටම රෝධ ගහන්නේ නෑ නිරෝධ කරනවා ඒ අනුව ඉදං රූපස්ස නිසරණ අපි චර කරන්නේ නෑ ඒ රූපය අර කාම විතක්ක විචාර කිරීම චර කිරීම අර ව්‍යාපාද විතක්ක පැවැත්වීම චර අර බීන්තා විතක්ක විචාර චර ඒ වගේම කාමාවචර රූපාවචර අරූපාවචර කිරීම චර චර නම් කිව්වේ නිශ්චර නම් කිව්වේ ඒක තමයි නිස්සරණ චර කිරීම නවත්වන එතකොට දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ ආස්වාදය ආස්වාදය හැටියටත් ආදීනවය ආදීනවය හැටියටත් නිස්සරණය නිස්සරණය හැටියටත් යමෙක් තේරුම් ගන්නවා නම් ගන්න මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ත නිවැරදිව තේරුම් අරගෙන අර නිත්‍ය සුඛාත්ත ඉවත් කිරීම තමා චන්ද්‍රාග විනේහි පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කිරීම නිසා තමන්ට ලැබෙන ප්‍රතිඵලය නිස්සරණ තත්වයට පත් චර බව අවසන් කිරීම අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර ඉන්ද්‍රා විතක්ක විචාර පවත්තලා හිතෙන් රෝධ ගහන්නේ නැහැ දැන් මේ පියවර හත තමා ඔය උදුර දාන ඔය තමන්ගේ හිතේ උපදින උපාදානය තමා මේ උදුර දාන අර සංසරට බැඳින සමුදය තමා මේ උදුර දාන අර සසරට බැඳින අලුතෙන් උපදින අනුසය තමා මේ උදුර දාන එතකොට ඔය අනුසය ඔය සමුදය ඔය උපාදානය උදුරන්න මේ රූප ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන පහේම මේ වගේ උදුර දාන්න අවස්ථා පහක් ලැබෙනවා. දැන් මෙතෙන්දී අර පළමු අරට අර යෝගාවචරය තාම මග ආරම්භ කළ පළමු කොටම පජානාති. තමන් තුළ ඇතිවන වෙනස නිවැරදිව වටහා ගැනීම පජානාති. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා. ඒ අර ඊට වඩා ඉහළ පුද්ගලයෝ. සමනාවා බ්‍රාහ්මණාවා කිව්වේ මේ නිවන් මඟ නිවැරදිවම හොයන පුද්ගලයෝ. එහෙම නැත්නම් මඟ නිවැරදිවම යථාභූත ඥාන දර්ශනයෙන් මගට පිළිපන්න පුද්ගලයාට කියනවා සමනාවා බ්‍රාහ්මණාව. ඒ සමනාවා බ්‍රාහ්මණාව අර යං රූපේ පජානාති නෙමෙයි. ඒවං රූපං අභිඤ්ඤාය. ඊට ඉහළට ගිය තත්වයක්. දැන් පටන් ගන්නේ රූපං පජානාති. දැන් අර මග පූර්ණ වශයෙන් ආනපාන සති සමාධිය වඩනකොට ඒ පුද්ගලයා සමනාවා බ්‍රාහ්මණාවා වුණා. ඒ අනුව ඒ පුද්ගලයා අර රූපම් පජානාති ඉක්මවා ගිහිල්ලා සමතික්කමාය. අර සමතේ ඉක්මවා ගිහිල්ලා අත්තංගමාය. මේ දෙකම සිදු වෙනවා. ඒවන් රූපං අභිඤ්ඤාය. ඒවන් රූප සමුදයං අභිඤ්ඤාය. ඒවන් රූප නිරෝධං අභිඤ්ඤාය. එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය. එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය. එවන් රූපස්ස ආදීනං අභිඤ්ඤාය. එවන් රූපස්ස නිස්තරණං අභිඤ්ඤාය. එවන් රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා වෙනවට තියෙන්නේ පටිපන්නාතේ සුප්පටිපන්න. පටිනිස්සග්ගාය වෙනවට තියෙන්නේ සුප්පටිපන්න. ඒ නිසා දැන් මේ කියන්නේ මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි මෙත්තානුස්සතියයි අසුභානුස්සතියයි හතරම නෙමෙයිද? ඒකමයි. දැන් අර ආස්වාදය හැටියටත් ආදීනව හැටියටත් නිස්සරණය හැටියටත් දැකීම මරණානුස්සතිය, නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය බුද්ධානුස්සතිය බව උදුරා දමන අනුස්සතිය. ඒ වගේම මෙතන තියෙන්නේ ඔය සතර සතිපට්ඨානයම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙන සියලුම කරුණු කාරණා මෙතන තියෙනවා. ඒ අනුව යේච කෝ කේචි යම්කිසි මේ ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේ මේ මාර්ගය පිළිවෙත නිවැරදිවම ප්‍රායෝගිකවම යුගනද්දවම වඩනවා නම් ඒ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඤ්ඤාය එවන් රූප සමුදයං අභිඤ්ඤාය එවන් රූප නිරෝධං අභිඤ්ඤාය එවන් රූප නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය එවන් රූපස්ස ආස්වාදං අභිඤ්ඤාය රූපස්ස ආදීනං අභිඤ්ඤාය රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුක්තා තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤා පනාය. යේ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති. තේ කිව්වේ සංවට්ට. දැන් රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තමයි තේසන් වට්ටන් නත්ති. අර සන්තං අත්ති අසන්තං නත්ති කියන එකම මෙතෙන්දි කිව්වා. දැන් අර වට තුනම කැඩිලා අර සම්භාසව සංවර පුරියාය සූත්‍රයේ කිව්වේ විවට්ටං සංයෝජන. ඒකමයි තේ සංවට්ටං නත්ති. කොහොමද පඤ්ඤා පනාය? වට තුන හදාගත්තේ කොහොමද? විඤ්ඤා පනාය. දැන් විඥාණයෙන් කටයුතු කරන හැම මොහොතකම රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තමන් ලෝකයේ තුල අතරමං කරන්න, හිර කරන්න සකස් වෙනවා. අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡතා කිව්වේ ඒකේ ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා දැන් ඒව මොකවත් නැහැ. දැන් අර උදුරා දමුවට පස්සේ වට තුනමයි කඩා දාන්න. බැමි තුනමයි කඩා දාන්න. බැමි තුනම කඩා දැමීම තමයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. ඉතින් ඒක නිසා මේ මෙතෙක් මේ විග්‍රහ කළේ රූප පඤ්චස්කන්ධයේ පළවෙනි කොටස, කොටස් පහෙන් රූප කොටස පිළිබඳව. ඒ රූප කොටස කැඩීමෙනුත් ඒ පිළිබඳව අර රූපාපිතාම මේ ආපෝතේජෝ ආයෝ පටවි පරිහරණය කරන උපාදානය කර ගැනීම විතරයි, නොබැඳීම නිබ්බිදාය විතරයි, ඒ පිළිබඳව ඇලීම රාග කිරීම විතරයි විරාගය කළේ, ඒ පිළිබඳව රෝධ ගැහීම විතරයි නිරෝධ කළේ, ඒ පිළිබඳව සංසග්ග වීම විතරයි නිරෝධ කළේ නිස්සග්ග කළා. ඒ අනුව යේ සුවිමුත්තා ඒ සුවිමුත්තාතේ කේවලිනෝ, කේවලිනෝ කියන්නේ දක්ෂයෙක් වුණා වට තුන කඩා ගන්න. ඒ අනුව ඒ කේවලිනෝ වට්ටන් තේසන් නැති අලුතෙන් වට තුන සකස් කරන්නේ නැහැ. දැන් පඤ්ඤාපනාය විඥාණයෙන් තමයි වට තුන සකස් කළේ. ඒක මේ පහටම අදාළයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම ඉදිරියට කියනවා. හැබැයි එකක් නැවත වෙනස්. දැන් රූප සමුදය, ආහාර සමුදය. මේ රූප අපි උපාදානය කරගත්තේ, සමග බැඳීමක් ඇති කරගත්තේ, සමුදය උනේ, තණ්හාවක් උනේ, උපාදානය කරගත්තේ ආහාර සමුදය සඳහා. රූප සමුදය, ආහාර සමුදය. හැබැයි වේදනා සමුදය ආහාර සමුදය නෙමෙයි. ඊට වඩා වෙනස් ඊගාවට තියෙනවා. කතමාච භික්කවේ වේදනා. ජයිමේ භික්කවේ වේදනා කාය. වේදනා කාය කිව්වේ කය නෙමේ ක්‍රියාව. මේතෙන්දි සම්පස්ස හේතුව සම්පස්ස සමුදය වේදනා සමුදය. සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එනිසා චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස, ජීවා කාය මනෝ සම්පස්ස වේදනා වේදනා සමුදය සම්පස්ස. දැන් අර ආහාර වර්ග හතරක්නේ, සංචේතන ආහාර, සම්පස්ස ආහාර. එනිසා සම්පස්ස ආහාර තමයි මේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන, ජීවා කාය මනෝ සම්පස්ස. ඒ සම්පස්ස සමුදය වේදනා සමුදය, සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එච්චරයි වෙනස තියෙන්නේ. අනික ඒවා ඔක්කොම අර පජානාති අභිඥායන් වගේ කියලාම නිබ්බිදාය විරාගාය නිරෝධාය අටිංසග්ගාය තේසං වට්ටන්නත්ති පඤ්ඤාපන. ඒ වගේම ඊළඟට දැන් වේදනා සමුදය සම්පස්ස සමුදය. ඊට පස්සේ සංඛාර වේදනා සංඥා. සංඥා වලට එන්නේ අර චක්කු සෝත ගාන ජීවහා කං කියන අජ්ජත්තික ආයතන හය නෙමේ, බාහිර ආයතන හය. කතමාච භික්කවේ සංඥා, ජයිමේ භික්කවේ සංඥාකාය. හය ආකාරයට සංඥාකායක් තියෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සම්මා. මේක මෙතෙන්දි මේ සංඥා අර පස්ස සමුදය, සම්පස්ස සමුදයමයි වෙන්නේ. ඒක හැබැයි බාහිර ආයතන හය. ඉස්සෙල්ලා වේදනා අධ්‍යාත්මික ආයතන හයට, දැන් බාහිර සමුද සංඥා. සංඥා එන්නේ බාහිර අර රූපය සංඥාව. සද්ද, ගන්ධ, සුවඳ, රස, සුව පහස ධම්ම, ඒ බාහිර සම්පස්ස. එනිසා එතනත් පස්ස සමුදය සංඥා සමුදය, පස්ස නිරෝධෝ සමුදය නිරෝධෝ. සංඥා නිරෝධය කිව්වට වේදනාවයි නිරෝධ කරන්නේ. ඊළඟට සංඛාර. සංඛාරවල වෙන්නේ ඊටත් වඩා වෙනස් එකක්. කතමේච භික්කවේ සංඛාරා. දැන් මෙතෙන්දි වෙන්නේ සංචේතනා හයක්. චේතනාකාය. දැන් රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ ධම්ම සංචේතනා. මේ සංචේතනා කරන්නේ හිතෙන්. මොකක් කරබියාද? දැකගත්ත රූපේ ශබ්දය, ඇහුව ශබ්දය, වින්ද රස, අර පොට්ටබ්බේ පහස, ධම්ම, ඒ සියලු දේ අනුව සංචේතනා පැවැත්වීමෙන් සමුදය බිහිවෙන. සංචේතනා නිරෝධෝ සංඛාර නිරෝධෝ. එතකොට සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ, ඒ වගේම සම්පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ, අර වේදනාවයි නිරෝධ වෙන්නේ. ඒ වගේම සංඛාර නිරෝධෝ සංචේතනා නිරෝධෝ සංඛාර නිරෝධෝ. ඊට පස්සේ දැන් මේ තුන, මේක මේ තුනම නාම, වේදනා සංඥා සංඛාර තුනම නාම, අර මුල් එක රූප රූප. මේ හතරම එකහු වුණාම නාම රූප විඥාණයට මේ දෙකම කතමංච භික්කවේ විඥානං, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා කාය මනෝ විඥාන හය, ඉදං විච්ඡති භික්කවේ විඥානං. නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ, නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. එතකොට අර රූප නිරෝධ කරනවා නම්, වේදනා සංඥා සංකාර නිරෝධ කරනවා නම්, ඉබේම විඥාන නාම රූප නිරෝධ වෙනවා. ඒ නිසා නාම රූප සමුදය වෙන්නේ නැහැ. අර හතර කිරීමෙන් ප්‍රතිඵලය හැටියට සංකාර නොකරනවා නම්, ඒක ප්‍රතිඵලය හැටියටම විඥාන අලුතෙන් උපදින්නේ නැහැ විඥාන නිරෝධ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ උපාදානය කරගන්නේ අර ආහාර සමුද සඳහා රූප සම්පස්ස සමුදය සඳහා සංචේතනා සමුදය සඳහා සංකාර කර. දැන් අර සමුදය නිරෝධ කිරීමත් සමග නාමරූප සමුදයෝ විඥාන සමුදයෝ ඒ අනුව අර පංචස්කන්ධයෙන්ම පියවර හතකින් මිදී නිදහස් වෙනවා. චතුරාර්ය සත්‍ය තමන් නොදැනම අවබෝධ වෙනවා. අනිත්‍ය දුක්ඛානාත්ත ත්‍රිලක්ෂණය පූර්ණ වෙනවා. ආස්වාදයේ ආස්වාදයේ නිසරණේ ආදීනවේ ආදීනවේ හැටියට දැනගෙන චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණයෙන් ඒ කියන්නේ හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බැලීමෙන් ආනපාන සති සමාධිය වැඩිවීමෙන් පියවර හතම අනුගමනය වෙනවා. අනුගමනය කරන්න පුළුවන් වෙනවා ප්‍රායෝගිකව සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ වෙන වචන වලින් විග්‍රහ කළත් අර අවසාන ප්‍රතිඵලය තමයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. දැන් අපි ආනපාන සති සමාධිය හෝ මහා සතරාධිපට්ඨාන සූත්‍රය හෝ කියද්දි අවසාන ප්‍රතිඵලය මොකද්ද? නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. සබ්බූපදි පටිනිස්සග්ගාය. ඒක තමයි මේ සූත්‍රයේ. හැබැයි මේකේ වෙන වචන වලින් වෙන ආකාරයකට කිව්වා. මේක කියලා තියෙන්නේ අර බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතියමයි. වෙන මොකක්වත් නෙමෙයි මේක කියලා තියෙන්නේ. ඒ නිසා ආනපාන සති සමාධියමයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ප්‍රායෝගික පැත්තක් බැලුවහම තියෙන. හැබැයි මේක බුදුහාමුදුරුව මේ එකම දේ නොයෙකුත් අයට වෙන වෙන පැතිකඩ වලින් මේ මුල් තුන උදුරා දැමීම, එහෙම නැත්නම් මේ උපාදානය උදුරා දැමීම, සබ්බූපදි පටිනිස්සග්ග කිරීම. වෙන මොකක්වත් නෙමෙයි, සබ්බූපදි පටිනිස්සග්ග කිරීම. ඒ නිසා මේක තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ අනුව මේ පියවර පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි පළමු පියවර පජානාති, අවසාන පියවර අභිඥාය. මේක දෙකක් තියෙනවා පියවර. හොඳට තේරුම් ගන්න ඕන. ආරම්භයේ ආරම්භ කරනකොට අපි ඥානතෝ කියන දැනීම ලබාගෙන පස්සතෝ කියන පසක් කොට දැක්කහම පජානාති වෙනවා. මේ පජානාති භාවිතයට ගන්නකොට දිගටම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අර අභිඤ්ඤයං අභිඤ්ඤාත කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව රූපං පජානාති රූපං අභිඤ්ඤායි, රූප සමුදයං පජානාති රූප සමුදයං අභිඤ්ඤායි, රූප නිරෝධං පජානාති රූප නිරෝධං අභිඤ්ඤායි, ඒ වගේම අසාදේ පජානාති අසාදං අභිඤ්ඤායි, ඒ වගේම ආදීනං අභිඤ්ඤේය නිස්සරණං අභිඤ්ඤේය. එතකොට මුල් තුන උදුරා දාන්න පුළුවන්කම ලැබෙනවා. මේ පංචස්කන්ධය පිළිබඳවයි මේ පියවර පහකින් හතක්, හතර පහ 35ක් පියවර විග්‍රහ කළේ. මේ වගේම තවත් තුන් ආකාරයකට දැන් පංචස්කන්ධය කිව්වේ මේ උපාදානය කරගන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. මේ ආකාරයටම තව තුනක් ත්‍රිවිධූප පරික්කී හෝති, උපපරික්කී හෝති. ත්‍රිවිධ තුන් ආකාරයකින් මේකටම අනුගත වෙන්න ක්‍රියාකාරකම් තුනක් තව තියෙනවා. පළවෙනි එක ඉද බික්කවේ බික්කු ධාතුසෝ උපපරික්කති. ධාතුසෝ උපපරික්කති කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන හය ධාතුසෝ උපපරික්කති. භූතසෝ උපපරික්කති හැම නෙමේ ධාතුසෝ උපපරික්කති. ධාතු වෙනකොට ආපෝතේජෝ වායෝ පඨවි හතරයි එක චත්තාරෝ මහා භූතා අවකාශ විඥාන දෙක එකතු වුණාම තමයි අර ආපෝතේජෝ වායෝ පඨවි එකතු කරගන්න හේතු වෙන්නේ. ඒ නිසා ඔය ආපෝතේජෝ වායෝ පඨවි කියන රූප කොටස අපිට එකතු කරගන්න බෑ, උපාදානය කරගන්න බෑ, තමන්ගේ වසඟයට අයිතියට පවරගන්න පත් කරගන්න බෑ. අවකාශයක් නැත්නම් විඥාණයෙන් ක්‍රියා කළේ නැත්නම්. එනිසා මෙතන ච ධාතු විභංගයක්. අර පිදුරු මඩුවේදී පුක්කුසාති රජුරුවන්ට දේශනා කළේ මේ ධාතුසෝ උපපරික්කට හයක් තියෙනවා. ච ධාතු විභංගයක්. අවකාශ විඥාන ආපෝතේජෝ වායෝ පඨවි හතර. දැන් ඔතන හයක් තියෙනවනේ. ආපෝතේජෝ වායෝ පඨවි අවකාශ විඥාන. මේ හයෙන් ඊටාත්ම වැදගත් පළවෙනි අංගය මොකද්ද? නැතුවම බැරි දේ මොකද්ද? ඈ අවකාශ. ඔක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අවකාශයක් නැතුව හිස්තනක් ඉඩක් නැතුව අපිට gadol ගැටයක් හදන්න පුළුවන්ද? ආපෝතේජෝ වායෝ පඨවි හතරම තියෙන්න පුළුවන්. දැන් මේක හරියට දැන් ගෙයක් හදන්න සල්ලිත් තියෙනවා, ගොඩනැගිලි ද්‍රව්‍ය වස්තු ඔක්කොම තියෙනවා, හැබැයි ඉඩම් කැල්ලන්න නැන්න ගේ හදන්න බෑ. ඒ නිසා දැන් අපිට හාල්ලටයක් දෙකට කඩලා කුඩු කරලා පිටි කරන්න අවකාශයක් තියෙන්න ඕන. දෙකට කඩන්න බෑ, කුඩු කරන්න බෑ, පිටි කරන්න බෑ, අවකාශයක් නැහැ. දැන් මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුවට අපි ගන්න ආහාර, වාතය, ජලය, ආපෝතේජෝ වායෝ පඨවි හතරම ගන්නවා. අවකාශයක් නැත්නම් ඕක අපිට කුඩු කරලා ආහාර කරලා අර වර්ණගන්ධරව සෝජා ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා අවකාශයක් තිබීම පළවෙනි දේ. විඥානේ නැත්නම් ඕක අපිට අවශ්‍ය විදියට මිශ්‍ර කළා ආපෝතේජෝ වායෝ පඨවි හතර ගන්නත් බෑ. ඒ නිසා අවකාශයේ පළවෙනි අවස්ථතාවයේ දෙවෙනි අවස්ථතාවයේ විඥානේ ඊගාවට තමයි ආපෝතේජෝ වායෝ පඨවි හතර උපකාර වෙන්නේ. ආපෝතේජෝ වායෝ පඨවි හතර නැතුව අවකාශයක් තිබුණාට වැඩකුත් නැහැ, විඥානයක් තිබුණාට වැඩකුත් නැහැ. ඉතින් ඒක නිසා ච ධාතු විභංග සූත්‍රයේ මේක පුකුසාති රජුරුවන්ට බොහොම පැහැදිලිව විග්‍රහයක් සහිතව නිවන් දකින්නම උපකාර වෙන මේ ධාතු සෝප පරික්කටි වෙනවා. ඊළඟට දෙවෙනි තුන්වෙනි එක ආයතන සෝප පරික්කටි. ආයතන හයක් තියෙනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායයතන. ආයතන කියන්නේ මේ අහක යන ඔය කුණු ගොඩවල්, ඔය පංචස්කන්ධය, ඔය සියලු දේ, ඔය බරක් බයක් මැම්මකට හේතු වෙන සියලු දේ උපාදානය කරගන්නා තැන් ආයතන හය. ආයතන පාවිච්චි කරන තාක්කල් මේක පිළිබඳව අර ත්‍රිවිධ උපපරික්කී, එහෙම නැත්නම් මේ පිළිබඳව අර පජානාති අභිඤ්ඤයං අභිඤ්ඤාය මේක තේරුම් ගන්න තාක්කල් ආයතන මිසක් ඉන්ද්‍රිය ධර්ම නෙමේ. ඒ අනුව එක නිවනට උපකාර වෙන්නේ නැහැ. පැවැත්මටයි ආයතන උපකාර වෙන්නේ. ආයතන ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගත්ත ගමන් අර නැවැත්ම නිබ්බිදා වීම, සබ්බූපදී පටිනිස්සග්ග කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තුන්වෙනි එක චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායයතන, මනායතන, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය බවට අර කායේන සංවරෝ සාදු, ආචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු වුණාම අර ක්‍රියාකාරීත්වය වෙනත්කට හැරෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයෝ සියලුම තමන්ගේ ඔය ඇහැ කන නාසය දිවකය මන හය පාවිච්චි කරන්නේ අහක යන කුණු ගොඩවල් එකතු කරගන්න ආයතනයක් හැටියට. නමුත් ආර්ය ශ්‍රාවකයා දසනීන සම්පන්න වූ පුද්ගලයා මග මේ යථාභූත ඥාන දර්ශනය මග දැක්ක පුද්ගලයා ඔය ආයතන හැටියට නෙමේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හයක් හැටියට. ඒකයි ආයතන සෝ උපපරි. ඊළඟට පටිච්ච සමුප්පාද සෝ පරිකටි හතරවෙනි අවසාන එක. පටිච්ච සමුප්පාද සෝ පරිකටි කියන එකත් අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට, ඒ කියන්නේ නිවන වහන පැවැත්ම පවත්වාගෙන යන දුකෙන් දුකටමපත් වෙන අර පැරදි පැවැත්මකට හේතු වෙන රාගමුල ද්වේෂමුල මෝහමුල සියලු සම්භවන් සකස් කරන දුක් දෝමනස්ස උපායස්ස සියලු දේ සකස් කරන්නේ අවිද්‍යාමූල පටිච්ච සම්පාද විග්‍රහයෙන් විග්‍රහ කළේ විස්තර කළේ. ඒ වගේම මේ අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් අවිද්‍යාමූල නිරෝධ පටිච්ච සම්පාද විග්‍රහය කියලා එකකුත් බුද්ධ දේශනාවේ තියෙනවා. තුන්වෙනි එක කුසල මූල පටිච්ච සම්පාද ධර්මය. මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන හිතෙන් උදුරා දමන න්‍යායාත්මක විග්‍රහය තමයි අර කුසල මූල පටිච්ච සමුප්පාද. මේ තුනම යමෙක් තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයා පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. අර බුද්ධ ආගමේ කිසි තැනක මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපරිවට්ටයක් නැහැ. ඔය කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක් කුණු මුල් තුන හිතෙන් උදුරා දමන විග්‍රහයක් න්‍යායාත්මක විග්‍රහයක් කොහෙවත් බුද්ධ ආගමක ආගමක කිසි ආගමක හෝ බුද්ධ ආගමේ තියෙන විදිහක් නැහැ. ඇත්තෙත් නැහැ, කියන්නත් බැහැ. මේක තියෙන්නේ බුද්ධ ධර්මයේ පමණයි. මේක ධම්ම විග්‍රහයක්. ඉතින් ඒක නිසා පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති කිව්වේ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය අර කුණු මුල් තුන සකස් කරන එක හැටියටත් තේරුම් ගන්න ඕන. ඒ වගේම අවිද්‍යාමූල නිරෝධ කිරීම අර අලෝභ ආදී සමෝහ හැටියට එනේන වැරදි දේ අත්හරින රෝධ නොකර නිරෝධ කිරීම හැටියටත් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ කියන මුල් තුන කපා සිඳ නැවත නූපදින ලෙස අවසන් කිරීම කුසල මූල පටිච්චසමුප්පාද හැටියටත් තේරුම් ගන්න ඕන. කුණු මුල් තුන උදුරා කපා සිඳ ඝාතනය කර ඉවත් කරන නිස්සරණයට පත්වෙන හැටියටත් තේරුම් ගන්න ඕන. මේ තුන තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙකුට මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ හරය කුණු මුල් තුන උදුරා දමන්නට උපකාරක පියවරහට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් වචන දෙකක් මතු වුණා. මොකද්ද වචන දෙක? කෙනෙක් තේරුම් ගත යුතු බෞද්ධෙක් හැටියට මේ මග වඩන කෙනෙකුට තේරුම් ගත යුතු වචන දෙකක් මතු වුණා. පජානාති පළවෙනි වචනේ, ඊට වඩා උසස් ගැඹුරු වචනේ මොකද්ද? අභිඤ්ඤේයං අභිඤ්ඤාත. දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළේ මනසක් තියෙන මිනිස්සුන්ට මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං තත්වයට පත්වෙන්. ඒ නිසා සෑම බෞද්ධයෙක්ම තේරුම් ගන්න ඕනේ මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං කියන වචන, අභිඤ්ඤේයං අභිඤ්ඤාතං කියන වචනවල මොනවාද අර්ථය, මොකද්ද තේරුම කියන එක. දැන් මේක බුදුහාමුදුරුව කිව්වා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං පරිඤ්ඤේයං පරිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං සච්චිකාතබ්බංච සච්චින් කරෝති. මේක තමයි බුද්ධ දේශනාව. මේ මුළු බුද්ධ දේශනාවම උතන තියෙනවා. ඒ නිසා එක්තරා බ්‍රාහ්මණෙක් සේල කියලා බුදුහාමුදුරුවන්ව හම්බුණා. බොහොම පරප්‍රාප්ත ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය බොහොම ප්‍රසිද්ධ බමුණෙක් තමයි සේල බමුණා. මේ 109 වෙනි පිටේ තියෙනවා පොතේ 109 මේ සේල බමුණා ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරුවන්. ඔය 109 පිටේ උඩින්ම තියෙන්නේ සේල බමුණ ඇහුවා උඹට බුද්ධ කියන්නේ මොකෝ, උඹ කොහොමද ඔය බව උදුරා දැම්මේ, ඔය බුද්ධ කියන්නේ මොකද, කොහොමද බුද්ධ වුණේ, කොහොමද බව උදුරා දැම්මේ කියන ප්‍රශ්නය ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය තස්මා මම මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. දැන් මෙතන වචන දෙකක් තියෙනවා. භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං. මොකද්ද මේකේ තේරුම්? ආන පාන. ආන තමා භාවේතබ්බංච භාවිතං, පාන තමා පහතබ්බංච පහීනං. හැබැයි නිකං ආනපාන නෙමේ අභිඤ්ඤේයං අභිඤ්ඤාත. මේක අභිඤ්ඤේයං යථා භූත ඥාන දර්ශනෙන් යථා පරිදි මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත හිතෙන් උදුරා දැමීම තමයි අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං කියන්නේ. නි අනිච්ච දුක්ඛ අනාත්ත පහතබ්බංච පහීනං කියන්නේ නිච්ච සුඛ අත් අස්මි මානි. එනිසා සීල බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ මේ කියපු දේශනාව තමයි මෙතනදී. ඊළඟට මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං මේ 109 වෙනි පිටේ ඉඳලා 143 වෙනි පිට දක්වාම මේ පටිසම්භිදා මග්ගප්‍රකරණය කියන බොහොම නිවැරදි බොහොම ගැඹුරු බොහොම වටිනා බුද්ධ ධර්මයේ පොතේ ත්‍රිපිටක පොතක් මේකේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං විග්‍රහ කරලා තියෙනවා. සබ්බං භික්කවේ අභිඤ්ඤේයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤේයං කියලා. මේ ඒකෙන් ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන පොතෙන් ත්‍රිපිටක පොතෙන් උපුටාගත් කොටසක් තමයි මේ ඔය 109 වෙනි පිටේ ඉඳලා 143 වෙනි පිට දක්වා තව මීටත් වඩා හුඟක් අභිඤ්ඤේයං අභිඤ්ඤාත විග්‍රහ කරලා තියෙනවා. හැබැයි එකක් දැනගන්න ඕන. මේ ඔය 3 අංකයේ තියෙන ඡේදයේ ඉඳලා 143 වෙනි පිට දක්වාම මේ තමා විසින් තමා තුළින් දැනගත යුතු ගැඹුරින් දැනගත යුතු උසස් මට්ටමින් දැනගත යුතු දේවල් මේ සියලු දේවල්. මේ සියලු දේවල් වල මේ සබ්බං අභිඤ්ඤේය කිසිම දෙයක් නැහැ, එකම වචනයක්වත් නැහැ. ඔය ඔබගේ බඹයක් මමන වූ ශරීර කූඩුව වත බග කිරීම. මේ මොකද කරලා තියෙන්නේ? වත බග කිරීම. මේක තමයි වත භගවත් ගුණය. මේ කරලා තියෙන්නේ ඔය ගත හිත බග කරලා. අයි මෙතනේම වෙන ලෝක කිසිම දෙයක් මේ අභිඤ්ඤයන් අභිඤ්ඤාතන්න සියලු දේ මෙතන තියෙන ඔය තුන්වෙනි අංකයේ ඉඳලා මේ 143 වෙනි පිට දක්වා තියෙන සියලුම දේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන දේවල් ක්‍රියාත්මක වන හැටි ක්‍රියාත්මක වන ආකාරයේ විවිධ ස්වરૂපෙන් ස්වභාවයෙන් විග්‍රහ කිරීම. ඒ නිසා Taman දැනගන්න ඕන මේ වත බග කරන්න. මේක විභංග කරලා බලන්න. මේක මේ බුද්ධ දේශනාව මේ විභංග කිරීම. වෙන මොකක්වත් එහෙම මෙතන විග්‍රහ කරලා නැහැ. දැන් මේක තියෙනවා චක්කුම් භික්කවේ අභිඤ්ඤය. ඊට පස්සේ රූපා අභිඤ්ඤය, චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය, චක්කු සම්පස්සෝ අභිඤ්ඤය, යම්පිදං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා අභිඤ්ඤය. ඊට පස්සේ සෝතං ගානං ජීවා කාය මනෝ හයම මේ ඇහැ කන නාසය දිව කය මන පිළිබඳවම තියෙනවා. හැබැයි මේකේ ඊළඟට තියෙනවා දැන් ඉස්සෙල්ලා කිව්වේ චක්කුම්. ඊළඟට තියෙනවා ඔය සෝතකාන යුහා ඉවත් වෙලා රූප වේදනා සංඥා සංකාර පංචස්කන්ධී ඉවත් වෙලා ඊගාවට තියෙනවා ඉස්සෙල්ලා කිව්වේ චක්කුම්. ඊට පස්සේ තියෙනවා චක්කු සෝතකාන යුහා මේ වෙන එක. මේ වගේ චක්කු චක්කුන් නොවේ. චක්කු විඤ්ඤාණං චක්කු නොවේ. චක්කුන් නොවේ. චක්කු සම්පස්ස චක්කුන් නොවේ. චක්කු නොවේ. චක්කු විඤ්ඤාණං නොවේ. මේ වගේ චක්කු චක්කුන් චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස චක්කු වේදනා චක්කායතනිය චක්කු ඉන්ද්‍රිය. මේ ඔබේම ඇහැ ඒ වගේම කන නාසය දිව කය මන ඔය හත් අට ආකාරයෙන්ම ඔය ඇහැ ක්‍රියාත්මක වෙනවා. මේක බුදුහාමුදුරුවන්ට මිසක මේ බුද්ධ ධර්මයේ මිසක් වෙන කොහේවත් භාෂාවක විද්‍යාඥයෙකුට කාටවත් කියන්න බෑ. ඉතින් මේකේ ඔබගේම ඇහැ චක්කු හැටියට ක්‍රියාත්මක වෙනවා. චක්කුන් හැටියට ක්‍රියාත්මක වෙනවා. චක්කු සම්පස්ස හැටියට ක්‍රියාත්මක වෙනවා. චක්කු විඤ්ඤාණ හැටියට ක්‍රියාත්මක වෙනවා උපදිනවා. චක්කු සම්පස්ස වේදනා හැටියට ක්‍රියාත්මක වෙනවා. චක්කු ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. චක්කු ඉන්ද්‍රියක් හැටියට තව අරක ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දේ ඔබ විසින් පජානාති ඒ අනුව අභිඤ්ඤය අභිඤ්ඤාත. මේකෙන් නිවනට උපකාර වෙන්නේ මොකක්ද නිවනට බාධක වෙන්නේ මොකක්ද කියන එකත් Taman දැනගන්න ඕනේ. කොහොමද මේ චක්කු චක්කුම් චක්කු විඥානේ පිළිලා චක්කායතනයක් වෙන්නේ? කොහොමද මේ චක්කායතනය චක්කු ඉන්ද්‍රිය බවට පත් කරගන්නේ කියන එකත් තේරුම් ගන්නවා. ඒ වගේමයි සෝත ගාන ජීවා කාය මනෝ මේ සියලු දේ මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ චක්කු වලට අරමුණු වෙන බාහිර ආතනේ රූප, සෝත වලට ශබ්ද, ගාන වලට ගන්ධ, ජීවා වලට රස, කාය වලට පොට්ටබ්බ, මනසට ධම්ම හයමත් පටිච්ච වෙන මේ වගේම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම Taman තේරුම් ගන්න ඕන. ඔය Tamanගෙම ඇහැ මේ විවිධ ස්වરૂපයෙන් ආකාරයෙන් විවිධ අවස්ථාවල ක්‍රියාත්මක වෙනවා. මේක Taman විසින් දැනගන්න ඕන. මේ ඇහැ කොයි ආකාරයට ක්‍රියාත්මක වුණොත්ද කෙලෙස් උපදින්නේ, කොයි ආකාරයට ක්‍රියාත්මක කළොත්ද කෙලෙස් මුල් උදුරා දාලා පිරිසිදු වෙන්න පුළුවන් වෙන්නේ. ඔය ඇහැම කොහොමද මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අර කර්ම බීජ විඥාන බීජ සකස් කරන්නේ. ඒ වගේම ඔය ඇහෙන් දකින්න දෙයම අර කිලුටු දෙය ඇතුළට නොගෙන අර පිරිසිදු බව පූර්ණාසයෙන් සචිත්ත පරියෝධපන කරගන්නේ කොහොමද? ඒ නිසා මේ ඇහැ සංවර කරගන්නේ කොහොමද? මේ ඇහැ අසංවර වෙන්නේ කොහොමද? මේකයි තේරුම් කරගත යුතු. ඉතින් ඒක නිසා මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං මේ විග්‍රහය මම මේක දිගින් දිගටම විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් මේකේ තියෙන්නේ ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්නට උපකාර වන ආකාරයට ඔය මේ විග්‍රහය විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මෙහෙම ඔය චක්කු වේදනා සංඥා අර පෙරීඩාපි කිව්වනේ ලෝක 36ක් චක්ක සූත්‍රයේ කාය 36ක් මේ 36ම මේකේ තියෙනවා. ඒ නිසා මේක ඒ ඔක්කොම උපදින හැටි මෙතන තියෙනවා. මේකේ එකින් එක එකින් එක මේවා විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ මේ මෙහෙම ආයතන හැටියට විග්‍රහ කරලා ඔය දෙතිස් කුණප කොටස සියලු දේ විග්‍රහ කරලා රූප තණ්හා ඒ වගේම රූප විතක්ක විචාර රූප සම්පස්ස සංචේතන අර ලෝක හයම විග්‍රහ කරලා තියෙනවා. 36ම විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට දෙතිස් කුණප කොටස් විග්‍රහ කරලා තියෙනවා. මේවත් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. ඊට පස්සේ 115 වෙනි පිටේ ඊට පස්සේ අටාරස ධාතුත් විග්‍රහ කරලා ඊට පස්සේ අර චක්කායතනය සෝතායතනය ගානායතනය විග්‍රහ කරලා ඊට පස්සේ ඔය 115 වෙනි පිටේ අර දෙවෙනි ඡේදයේ මැද හරියේ පටන් අරගෙන තියෙනවා. දැන් මේ ආයතන සංවර වීමත් සමග අර ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට මතුවෙන අලුතෙන් ඉන්ද්‍රිය ගණනාව. පළමු කොටම චක්කු ඉන්ද්‍රියං අභිඤ්ඤේ. සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා කාය මනෝ ඉන්ද්‍රිය හයම අලුතෙන් අර ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වූ චක්කු සෝත ගානක මේ මන කියන හය දැන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය හයක් හැටියට මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය හය මතුවුණාම ඒක පිරිසිදුයි, ඉන්ද්‍රිය කිලුටු නැහැ, පිරිසිදුයි. ආයතන අර බාහිර ආගන්තුක උපකිලිටේන උපකිලිටම් එකතු කර ගැනීම නිසා අපිරිසිදුයි, කිලුටුයි. දැන් ඊගාවට මේ ඉන්ද්‍රිය හය මතුවීමත් සමඟ ජීවිතේන්ද්‍රිය, ඉට්ටීන්ද්‍රිය, පුරුදු ඉන්ද්‍රිය, ඊට පස්සේ සුඛී ඉන්ද්‍රිය, දුක්ඛී ඉන්ද්‍රිය, සෝමනස්සී ඉන්ද්‍රිය, අවසාන වශයෙන් උපේක්ඛා ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. උපේක්ඛා ඉන්ද්‍රියත් හිතට මතුවෙනවා. මේ හේතුඵල දහමට වහා ගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධියෙහි යමෙක් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා තුළ ඊළඟට මතුවෙනවා අර ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අර පංච ඉන්ද්‍රිය, පංච බල. ඊළඟට තවත් ඉන්ද්‍රිය තුනක් තමන්ගෙම ඔය බඹයක් පමණ වූ ශරීරය තුළ මනෝමය කාය තුළ යටපත් වී තිබුණු ඉන්ද්‍රිය තුනක් මතුවෙනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය. අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙන්න අවස්ථාව තමා අර සද්දින්දිය වීරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය පූර්ණ වෙලා බලගැන්විලා මගඵල ලබන පළවෙනි අවස්ථාවේ මේ අනඤ්ඤාතාඤ්ඤස්සාමි ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය මතුවෙලා අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙනවා. අර කොණ්ඩඤ්ඤ බමුණට අර අභිඥා ඉද්ධි ප්‍රාත්‍යහාර්ය ධ්‍යාන මොනවා ලැබිලා තිබුණත් මේ අඤ්ඤතාවීන්ද්‍රිය මතුවුනේ නැහැ. නමුත් බුදුහාමුදුරුව අර බණ කිව්වහම බණ අහලා අර මෙතෙක් මඤ්ඤතාවීන්ද්‍රියෙන් කටයුතු කරපු කොණ්ඩඤ්ඤ බමුණට තුල තිබුණු අර මඤ්ඤතාව ඉවත් වෙලා අඤ්ඤතාවීන්ද්‍රිය මතුවුණා. ඒ නිසා සෑම කෙනෙකුටම සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුවීමත් සමග සෝතාපට්ටි ඵලයට පත් වීමදී අඤ්ඤතාවීන්ද්‍රිය පළමු වරට මතුවෙනවා. සකදාගාමි ඉන්ද්‍රිය මතු ඵලයට පත් වෙනකොට නැවත දෙවෙනි වරට අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙනවා. අනාගාමි ඵලයට අරහත් ඵලයට පත් වෙනකොටත් නැවත තුන්වෙනි හතරවෙනි අවස්ථාවල අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙනවා. ඒ නිසා මේ අවසාන ඉන්ද්‍රිය තුල අනඤ්ඤාතන්නස්සාමි ඉන්ද්‍රිය අඤ්ඤීන්ද්‍රිය අඤ්ඤතාවීන්ද්‍රිය කියන තුන මගඵල ලබන්නට යන මගඵල ලබන අවස්ථාවේ මිනිස්සෙකුට හෝ දෙවියෙකුට ලබාගත හැකි ලැබෙන ඉතා ගැඹුරු උසස් ඉන්ද්‍රිය තුනක්. හැබැයි මේ අඤ්ඤතාවීන්ද්‍රිය පූර්ණ වෙලා සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ නැහැ. උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධින්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය පූර්ණ වෙන්නේ නැත්නම්. බල ගැන්ුණේ නැත්නම්. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්මයි. ඉතින් ඒක නිසා මේ හොඳට කියව ගන්න මම මීට වඩා දිගට යන්නේ. නමුත් මේ සියලු දේ ඉදිරියට තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තමා තුලින් තමන් අවබෝධ කරගන්නට උපකාර වන දේවල්. ඊගාවට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං වෙනුවට දුක්ඛං අභිඤ්ඤය, දුක්ඛ සමුදයං අභිඤ්ඤය, දුක්ඛ නිරෝධං අභිඤ්ඤය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤය, ඒ සියලු දේ මේකේ තියෙනවා. ඒ නිසා පියවරෙන් පියවර අනිත්‍යානුපස්සී අභිඤ්ඤය, දුක්ඛානුපස්සී අභිඤ්ඤය, අනත්තානුපස්සී අභිඤ්ඤය අර තිලක්කනේ. ඊට පස්සේ නිබ්බිදානුපස්සී අනා අභිඤ්ඤය, විරාගානුපස්සනා අභිඤ්ඤය, නිරෝධානුපස්සනා අභිඤ්ඤය, පටිනිසග්ගානුපස්සනා අභිඤ්ඤය, බුද්ධානුස්සතිය. එනිසා මේකේ සියලු දේවල් කළ යුතු, එවගම ගැඹුරින් භාවිතයට ගත යුතු දේවල් පමණයි තමා තුළින් තමා විසින් දැනගෙන නිවන් මගට උපකාර වන ආකාරයට සාක්ෂාත් කරගත යුතු, නිවනට උපකාර වන ආකාරයට භාවිතයට ගත යුතු, දැනගත යුතු දේ තමා මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැටියට ඔය ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ බුද්ධ දේශනාවේ ගැඹුරෙන් තියෙන්නේ. මේකනිමකම් මේ වචන ටික කියෙව්වට, වචන ටික ගායනා කළාට, සජ්ජායනා කළාට ඒකෙන් වැඩක් නැහැ. ඔය මොකද්ද පဋාණ දේශනාව කියලා කොටසක් පဋාණය දේශනා කරන ගායනා කරන අර රාජගිරිය පැත්තේ තියෙන පဋාණ විහාරය කියලා, අර අපේ කවුද චන්දානන්ද හාමුදුරුවෝ මේ පට්ටාන විහාරය. පට්ටාන ඔවා කියවගේ වන්න. මෙයා මේ කියවගේ වඉන්න දේවල් නෙමේ. මෙයා මොකක්ද අභිඥයන් අභිඥායන් මොකටද පහතබ්බංච පහිනම් භාවිතබ්බංච භාවිතං කරන්න. භාවිතයට ගන්න. දැන් මේක දැන් බුදුහාමුදුරුවෝ මේ සියලු ධර්මය කිව්වේ අර පහතබ්බංච පහිනම් භාවිතබ්බංච භාවිතං සත්‍යගතබ්බංච සත්‍යං කරෝති කරන්න. මේක කියවගේ වහිටියට ඔය එකක්වත් සිද්ධ නොවෙන බව හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම අර භාරකහාමුදුරුවන්ගේ ගෝලයෝ ටික ගෝලයෝ කීප දෙනෙක්ම දැන් මිනිසුන් එකතු කරගෙන නොයෙක් තැන්වල මේවා වාක්‍ය පද හොඳට කර්මස්ථාන හැටියට ඔය භාවනා වැඩසටහන් වලට ගිය බොහෝ දෙනෙක් මෙතෙන්ට ආවා. ඔහේ කියවා කියවන්න. ඒක තමයි භාවනාව. ඒක කිසිසේත්ම භාවනාවක් නෙමේ ගායනාවක්. සජ්ජායනාවක්. අර භජන් ගීතවල භගවත් ගීතාවේ කියා දුන්න උපනිෂද් ධර්මයේ උපුටාගත්ත මහායාන ධර්මයට ගැලපෙන දෙයක්. නිවනට උපකාර වෙන්න කියවා කියවා හිටියට. හැබැයි මේක මේ සියලු දේ තමන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් දැනගන්න ඕන. ඒ වගේම පහතබ්බංච පහිනම් භාවිතබ්බංච භාවිතං කරන්න භාවිතයට ගන්න දැනගන්න ඕන. එනිසා මේ දැනගත යුත්තේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනන්තවත්. යුගනන්තව කිව්වේ අර භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනම් දෙකම කරන්න. එතකොට සච්චිගතබ්බංච සච්චින් කරෝති වෙනවා. ඒක තේරුම් ගත්තොත් හරි. නැන්නම් ඔහි කියවා කියවයි. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මේකත් අලුත් දෙයක්නේ. ඒකින්ද මේ වගේ හොඳ වචන ටික ඔහි ගිහිල්ලා එතන සුමාන ගණන් කියවා කියවා ඉන්නවා. දැන් මෙතෙන්ටම ඇවිල්ලා මේවම අහගෙන එහෙම යන කොටසකුත් තාමත් ඉන්නවා. මේක හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒක නිසා මෙතෙන්ට ඇහිලා මේක මදි එතෙන්ටත් ගිහිලා එකත් කරලා ආපහුත් එනවා. අය ඇවිල්ලා කියනවා එතන මෙහෙමයි කියලා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා මේක කියවා කියවා හිටියට මෙනෙහි කළාට ගායනා කළාට කර්මස්ථාන කියන්නේ ওই වචන නෙමෙයි. කම්ම උට්ටාන කරන්න ඕන. කම්ම උට්ටාන කරන්න නම් අර භාවයටබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් කියන ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් අඩලා අර සම්පජානකාරී හෝති වෙන්න ඕන. සංප්‍රජනනය වෙන ක්‍රියා නොකර ඒවා අත්තරින්න ඕන. හිත පිරිසිදු වෙන්න ඕන. එකයි කරන්න. හොඳ එහෙනම් තව පැයක් තියෙනවා. අද දැන් තව වාර තුනයි තියෙන්නේ ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න. දැන් උදේවරුවේ තව පැය ඉතුරු වෙලා තියෙන්නේ 10:40-45 වෙනකම්. හෙටත් උදේවරුවේ පුළුවන්කම තියෙනවා. අද හවසත් පුළුවන්කම තියෙනවා.
අවසර ස්වාමීන් වහන්සේ චචක්ක සූත්‍රයේනේ තින්නන් සංගති පස්සෝ අනේ කියන කොටස පොඩ්ඩක්.
මේකත් තියෙනවා තින්නන් සංගති පස්සෝ. පටිච්චසමුප්පාදයේ තියෙනවා තින්නන් සංගති පස්සෝ. මොකද්ද තින්නන් සංගති? දැන් චක්කුංච පටිච්ච රූපේච තුනක් නැද්ද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එතකොට චක්කුංච එකයි රූපේච දෙකයි චක්කු විඥානන් තුනයි. ඔය තුනම එකට සම්පස්ස වෙනවා. තින්නම් සංගති පස්සු සම්පස්ස වෙනවා. මේ ගති තුනම පස්ස වෙන්නේ නැත්නම් ජනිත වෙන්නේ නැහැ වේදනාව. අර අභ්‍යාගත සිත්වල ඔය තුන පටිච්ච වෙන්නේ නැහැ. අභ්‍යාගත සිතක තින්නම් සංගති පස්සු වෙන්නේ නැහැ. අව්‍යාගත සිතේ තියෙන්නේ අර චක්කු ඇහෙන් දැක්ක රූපයක් හැබැයි චක්කු විඥානයක් ඉපදුනේ නැහැ. කනෙන් ඇහුව සද්දයක් ඇහුණා චක්කු විඥාන සෝත විඥානයක් ඉපදුනේ නැහැ. ඒක නිසා තුන්වෙනි ගතිය නැති වුණාම අර සම්පස්ස වෙන්නේ නැහැ. ජනිත වෙන්නේ නැහැ වේදනාව. තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. උපාදානය කරගන්නේ නැහැ. සංචේතන පවත්වන්නේ නැහැ. සම්පස්ස නැහැ. නමුත් මේ තුනම පූර්ණ වුණොත් නියත වශයෙන්ම ජනිත වෙනවා සම්පස්සජා වේදනා. වේදනාවක් ජනිත වුණොත් විතරයි තණ්හාවක් උපදින. තණ්හාවක් උපදිනොත් විතරයි උපාදානය කරගන්නේ. මේ සියලු කර්ම සම්පූර්ණ වුණොත් විතරයි සම්භවං කර්ම බීජයක් සකස් වෙන්නේ. විඥාන බීජයක් සකස් වෙන්නේ. ඒ නිසා දැන් අපි මේ ඇහෙන් රූප දැක්කට කණෙන් ශබ්ද ඇහුවට නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අර තින්නන් සංගති පස්සෝ වෙන්නේ නැහැ හැමතිනෙම හැම වෙලාවෙම. හැබැයි වුණොත් මොකද වෙන්නේ? සංකාරයක් කරලා සංකතය සකස් වෙලා සම්බන්ධයක් ඇති වෙලා සමුදේ බිහි වෙලා සංචේතන පවත්වන සංදි වෙලා අනුසයක් උපදිනවා. අව්‍යාගත සිද්දවලදී මේ තින්නන් සංගති පස්සෝ තුනක් එකට සම්පස්ස වෙන්නේ නැහැ. තින්නන් සංගති සංගති තුන. ඒ කියන්නේ රාග දේශ මොහ තුන තමයි සංගති තුන. ඒ ගති තුනම එකට සම්පස්ස වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස ඒ ප්‍රශ්නෙත් එක්කම ස්වාමීන් වහන්ස ලෝභ දේශ මොහයි සුද්දාෂ්ඨකේ අතර කෙලින්ම සම්බන්ධය මොකද ස්වාමීන් වහන්ස පරමාර්ථ වශයෙන්?
දැන් මේ සත්තරාණ කුසල සූත්‍රයේ එක පැහැදිලිව කිව්වා. රූප සමුදේ වෙන්නේ මොකද්ද? සුද්දාෂ්ඨක ආපෝ තේජෝ ආයෝ පඨවි සමගයි වර්ණගන්ධ රසෝජා සුද්දාෂ්ඨක ඔයාටනේ. දැන් ආපෝ තේජෝ ආයෝ පඨවි නැති තැනක වර්ණගන්ධ රසෝජා තියෙන්න පුළුවන්ද? බෑ. එනිසා අපිට මේ පේන දේ විතරක් නෙමේ ආපෝ තේජෝ ආයෝ පඨවි. තේරුණාද? මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන එක මහා භූත හැටියටත් ධාතු හැටියටත් ගති හැටියටත් පෘථග්ජන පුද්ගලයෙකු ක්‍රියාත්මක වෙනවා. මේක මහා පුදුම දෙයක්. මේක බුද්ධ දේශනාවේ ගැඹුරින් දේශනා කරලා තියෙන ධර්මතාවයක්. එනිසා මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මේ සතර මහා භූත අපිට වර එක සතර මහා භූත රූප හැටියට අපි උපාදානය කරනවා. ඒ වගේම වරක අර අවකාශයේ විඥාණයෙන් කටයුතු කරනකොට ඒව ධාතු වෙනවා. ඒ වගේම මේ ආපෝ තේජෝ වායෝ පඨවි පුද්ගලයෙක් තුළ ගති හැටියටත් ක්‍රියාත්මක වෙනවා. පඨවි ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි ධාතු හැටියටත් ගති හැටියටත් පුද්ගලයෙක් තුළ පෘථග්ජන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක. මේක ගති හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් කියන්නම්. දැන් අපි සමහර විටක අපි සිංහල ජාතිය බුද්ධාගංකාරයෝ අපි මේ දේශපාලන පක්ෂ අපි මේ කුලය අපි මේ ගෝත්‍රය අපි මේ ප්‍රදේශය මෙහෙම. දැන් අපි හිටමු දැන් යම්කිසි පුද්ගලයෙක් දේශපාලන පක්ෂයකට බැඳුණ කියලා. එක්තරා දේශපාලන පක්ෂයක මතවාදවලට ඒ පුද්ගලයා දැන් අර පටවි ගතිය නැත්නම් ඒ දේශපාලන පක්ෂයට තදින් බැනෙන්නේ නැහැ. ඒක පාර්ථ ගන්න නවත්ත ගන්න ඒක අල්ලගෙන ඒ දේශපාලන පක්ෂයේ ඒ මතධාරියෙක් වෙන්න බෑ. ඒ වගේම අපි සිංහල කියලා මේ ගතිය ඒකත් පටවි ගතිය. දැන් ඕම අපි හිතමුකෝ අපි දේශපාලන පක්ෂයට තදින් බැඳුලා කියලා එක පටවි ගතිය. දැන් මේ දේශපාලන පක්ෂයට කවුරු හරි බැන්නොත් එහෙම අපි අර පටවි තදින්ම අල්ලගත්ත දේශපාලන පක්ෂයට එහෙමනම් අපි මේ සිංහල මිනිහෙකුට කවුරු හරි ගැහුවා කියමුකෝ, බැන්න කියමුකෝ. අපි අර පටවි ගතිය නැත්නම් අපිට රත් වෙන්නේ නැහැ. අපි ඇයි රත් වෙන්නේ? අර දේශපාලන පක්ෂයට කවුරු හරි බැන්නේ, මේ දේශපාලන පක්ෂය කියන්නේ අපේ එකක් නෙමෙයිනේ. ඒ වුණාට අපිට රත් වෙනවා. ඈ අපිට කේන්ති යනවා, අපිට තරහ යනවා. ඒ වගේම ওই දේශපාලන පක්ෂයේ ජය ගත්තොත් අපි අර වායෝ ගතිය, සැහැල්ලු ගතිය, සතුටු ගතිය, සොම්නස් ගතිය අපේ හිතේ ඇති වෙනවා නැද්ද? ඒ වගේම අපිට ඔය අපි ඔය දේශපාලන පක්ෂය පිළිබඳව යම්කිසි අර තදින්ම අල්ලගත්ත දේ අපේ හිතෙන් ඉවත් වෙන යම් හේතුවක් ඇති වුණොත් අපි එකපාරටම මේ දේශපාලන පක්ෂෙන් දියාරු වෙලා යන ආපෝ ගතිය එනවා. එනවද නැද්ද? එනවා. මේ ගති හතර සියලු මිනිසුන් කෙරෙහි, පෘථග්ජන මිනිසුන් කෙරෙහි, ඔය දේශපාලන පක්ෂවලට බැඳිච්ච, ඔය ආගම්වලට බැඳිච්ච, ඔය ආගම් අදහන විශ්වාස කරන්න, ඔය ආපෝ තේජෝ ආයෝ පටවි හතරම ගති හතරම තියෙන්න ඕන. තේරුණාද? ඒක නැතුව එහෙම මේ දේශපාලන පක්ෂයකට බැඳින්නෙත් නැහැ, ආගමක් අදහන්නෙත් නැහැ, අපි සිංහල ජාතියයි කියන්නෙත් නැහැ, අපි බුද්ධාගංකාරයෝ කියන්නෙත් නැහැ, අපි අර කුලයේ කියන්නෙත් නැහැ, අපි අර ජාතිය. මේ සියලු තැන්වලට ඔය ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය පුද්ගලය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක තේරුම් ගන්න අමාරු. හැබැයි ඕක මුල්ුණේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි, මහා භූත හතර, මහා ධාත හතර, චතුර්ණංච උපාදාය රූපං වයි ඔය ගති හැටියට උපදීන ඇති වෙනවා. විඥානය එකනේ, විඥානය කියන්නේ විවිධ වූ, විෂම වූ, විවිධ ස්වරූපයෙන් පැතිකඩ වලට හරහාට යන පැත්ත තමයි විඥානය. ප්‍රඥාවෙන් එහෙම දෙපැත්තකට යනවද? නෑ. පඤ්ඤාපනය එහෙම යන්නේ නෑ. ඒක ප්‍රකෘති වූ, ඉතා පාරිශුද්ධ වූ ඥානයක්, දැනුමක්, යථා භූත ඥාන දර්ශනයක් පඤ්ඤා කියන්නේ. ප්‍රඥා කියන්නේ ඒක.
විතර සමස් දැන් මුළු ලෝකෙමත් අංශුවක් කියලා දෙයක් නැහැ. ඔය හතර විතරමයි
තියෙන්නේ. ඔය හතරමයි තියෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි හතර තමයි තියෙන්නේ. ඒක අපිට දැන හඳුනා ගන්න, අල්ලන්න, ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ අර වර්ණ, ගන්ධ, රස, ඕජා හතර එකට සම්බන්ධයක් තියෙන. ආපෝ තේජෝ වායෝ පඨවි නැති තැනක වර්ණ, ගන්ධ, රස, ඕජා පවතින්නෙත් නැහැ. වැඩකුත් නැහැ, තියෙන්නත් බෑ, තියෙන්නෙත් නැහැ.
සොනස
එතන ඕජා කියන්නේ શબ્දය, ඒ වගේ නෑ. ඕජස් කියන්නේ අපි දැන් ඇඹුල් දොඩංගෙදී මිරිකුවහම මොනවා දෙන්නේ? අපි ඒක තියෙන වර්ණ, ගන්ධ, රස, ඕජාම. හැබැයි ඕජස් නැති වුණාම අර වැగిරෙන ගතියක් නෑ.
අර මං හිතුවේ අර මේ රූප කිව්ව දැන් වර්ණයේ රූපෙට හැඩ ගන්න පුළුවන්.
ඕජස් කියන්නේ මේ, ඕජස් කියන්නේ මේ අපි මිරිකල ගන්න ඔය කොටසේ තියෙන ඕක වෙන් කරලා ගන්න පුළුවන්. නමුත් ඕජස් කියලා කොටසක් තියෙනවා. වැగిරෙන ගතිය.
සොයනවාස අර දැන් ගණී භවණය කියන්නේ සොයනවාස ආකාශයේ අඩුවීමද? ආකාශ ධාතුව.
නෑ නෑ නෑ. ඒක මේ ගණී භවණය වෙන්නේ තේජෝ ශක්තියනේ අඩුකමනේ. දැන් ගණී භවණ වෙනවා කියන්නේ අපි ජලය මිදෙනවා.
එහෙමයි.
ගණී භවණ වෙනවා. මේ කොහොමද වෙන්නේ? අර දැන් රත් කළාම ওই අයිස් කැටේ ආයි ගණී භවණේ අර්ධිය වෙනවා.
අර දැන්
ඒක තියෙන්නේ ඔය ආපෝ තේජෝ වායෝ අර තේජෝ ශක්තිය නැත්නම් අර ජලය අයිස් වෙනවා. තේජෝ ශක්තිය තියෙන ගමන්ම ජලය නැහැ. වාතය වාෂ්ප වෙලා උඩටත් යනවා. එහෙමයි.
දැන් දෙවියන්ගේ අපේ වෙනස වෙන්නේ ගණී භවනේ
නෑ නෑ නෑ. ඒක
අල්ලන්න බැරිකම,
ඒක සියුම්
සියුම්.
ඒ ආපෝ තේජෝ වායෝ පඨවි උපාදාය රූප හතරම දෙවියන්ටත් තියෙනවා, භූතයන්ටත් තියෙනවා, පෙරේතයන්ටත් තියෙනවා, බ්‍රහ්මයන්ටත් තියෙනවා. මිනිසුන්ට තියෙන්නේ ඕලාරික, දෙවියන්ට තියෙන්නේ සියුම්. ගණී භවනය කියන කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. අපිට ඕලාරිකයි, ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න අතින් අල්ලන්න පුළුවන්. අර සියුම් ඒවා අතින් අල්ලන්න මිනිහෙකුට බෑ. මේ ඕලාරිකව කටයුතු කරන කෙනෙකුට දෙවියෙක්ව අල්ලන්නත් බෑ, දකින්නත් බෑ, ස්පර්ශ කරන්නත් බෑ. නමුත් අර මේ මනස ඉතාම පිරිසිදු වුණාම අර සියුම් රූපත් අර ආලෝක පුඤ්ජ හැටියට දකින්න පුළුවන්.
මනේන්ද්‍රිය.
ඔව් ඒක තුන්වෙනි හැටි. ත්‍රිමාන එක චතුර්ථමාන.
සවනස දැන් අර ධාන වල වටිනාකමක් නැහැ කියවනේ සවනස. එතකොට අර සමාධි බල වල වටිනාකම කොයි වගේද?
ඒත් නැ මොනටද? මැජික් වෙන්නන්නේ. මිනිස්සු රවට්ටන්නේ. නිවන වටිනාකමක් තියෙනවනම් නිවන් දකින්න ඕන. මේ සසර දුකින් සදාටම මිදී නිදහස් වන්න තියෙන දේ විතරයි ආර්යයන් ආර්ය කෙනෙකුට වටින්නේ. ලෝකේ ඔය ලෝකයව රවට්ටන්න ලෝකයට මැජික් වෙන්නන්න ඒකනේ බුදුහාමුදුරුවෝ ඉද්ධි ප්‍රාත්‍යහාර්ය අනු ආදේශනා ප්‍රාත්‍යහාර්ය තහනම් කළේ. ඒක ඒවා මැජික්. ඒවා අනුන් රවට්ටන්න මුලා කරන්න. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ඉද්ධි ප්‍රාත්‍යහාර්ය පෑව ගමන් හිටන අරහතුන්. හැබැයි අරහතුන් නෙමේ රහතුන්. එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය වචන දෙකම තිබුවා. අර ගයාකාශ්‍යප නදීකාශ්‍යපලා බුදුහාමුදුරුවෝ අර මගපල ලබන්න ඉස්සෙල බුදුහාමුදුරුවෝ හම්බ වෙලා එයාට ලෝකයා සඳහන් කළේ රහතුන්. ඒක හරි. අදත් ඔය රහතුන්ලා ඉන්නේ. අර මේ සමාව ගත්ත ළඟට ගිහිල්ලා රහතුන්. හා? එහෙමයි ඉන්නවා. ඒ වගේම අර කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියාම අර සිවුරු ඇඳගත්ත 6 දෙනෙක් ගියා. අන්න මගේ රහතුන් වහන්සේලා යනවා. ඒක හරි ඒ රහතුන්. හැබැයි අරහතුන් නෙමෙයි. එන්ටා අදත් ඉන්න බුද්ධාගමේ ඉන්නේ රහතුන්ලා. අරහතුන් වහන්සේලා බුද්ධාගමේ ඉන්න බෑ. ඉන්නේ නෑ. බුද්ධාගමේ රහතුන් ඉන්න පුළුවන් අරහතුන් වහන්සේලා නෑ.
එතෙන්දි සවනස දැන් අපිට අර පෙරාත්ම වගේ දකින්න පුළුවන් නම් තවදුරටත් තේරෙනවා කියලා දෙයක් නෑ නේද?
ඔව්. ඒවා ඉතින් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයයි අර ඉන්ද්‍රිය තම නියම දැන් අභිඥාලාභියෙකුට තියෙන තුන්කල් දක්නාන වුණා. ඒ වගේම අනුන්ගේ හිත බලන පරචිත්ත විඥාන ඥානයක් තියෙනවා. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුප්පාද ඥානය, ආසවක්ඛේ ඥානය තියෙනවා ලැබෙනවා. ඒවා වෙන මේ.
ඒවේ වටිනාකම තියෙනවා නේද සෝන් සර්?
ඒවා වටිනවා. හැබැයි ඒවෙන් කාටවත් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවැඩක් අසාධාරණයක් රැවටීමක් ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිලාභය සඳහා ප්‍රචාරය සඳහා ප්‍රණාමය ප්‍රබෝධය ප්‍රශංසාව සඳහා පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අර අභිඥාලාභියා ඥානලාභියා මේවා ප්‍රචාරය ප්‍රශංසාව සඳහා පාවිච්චි කරනවා. ඉති බව බව හේතු සඳහා පාවිච්චි කරනවා.
ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ. චිත්ත වීතියයි පටිච්ච සමුප්පාදයයි ගලපගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ එකිනෙකට?
චිත්ත වීතියක් දැන් පටිච්ච සමුප්පාද චිත්ත වීතියක් හිතට ආවහම ඒක අර අවිද්‍යා මූලව ක්‍රියාත්මක වෙනවා නම් අවිද්‍යා මූල පටිච්ච සම්පාද ධර්මී ක්‍රියාත්මක වෙනවා. ඒ චිත්ත වීදියේම කුණු මුල් තුන උදුරා දමන ආකාරයට පිරිසිදු වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් කුතල මූල පටිච්ච සම්පාද ධර්මී ක්‍රියාත්මක.
ඒ අවස්ථා ඔක්කොම දෙකේම තියෙනවා නේද සොයන්ස්?
දෙකේම තියෙනවා. දැන් මේක තව එකක් කිව්වොත් තව සරල විදිහට කිව්වොත් අපේ හිතට ඇහැට කනට නාසයට දිවට කයට කොහාට හරි රූපයක් ශබ්දයක් ගන්න සුවඳක් අරමුණු වුණාම ඒ අරමුණු වීම නිසා චිත්ත වීතියක් උපදිනවා. ඒ අරමුණු වූ චිත්ත වීතිය දිගේ අපි අර සමුදය ආහාර සමුදය සඳහා රූප සමුදය සම්පස්ස සඳහා වේදනා සමුදය ඒවා කරනවා නම් චිත්ත වීතිය අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි ආනපාන සති සමාධිය වඩනවා නම් අපේ ඒ චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නේ කුණු මුල් තුන උදුරා දමන යහපත් පිරිසිදු තත්ත්වයට හිතපත් වෙන ආකාරය. ඒ නිසා මේ චිත්ත වීතිය දිගේ අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් කුසල මූලයෙන් ක්‍රියාත්මක වීමත් පුළුවන්. හැබැයි අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙනවද කුසල මූලයෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක අර පජානාති නැත්නම් බෑ. අර අභිඤ්ඤයන් අභිඤ්ඤාතන් තේරුම් නොගත්තොත් අර චිත්ත වීතිය වැරදි විදියටමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පජානාති තියනවා නම් අභිඤ්ඤයං අභිඤ්ඤාතං වෙනවා. ඒ අනුව නප්පජානාති කියන එක නැති වෙනවා.
කුසල මූලයකත් ජවන සිත් එහෙමත් යනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒක නිවෙනවා. දැන් එතෙන්දි ජවයේ අර වේගයේ වේදන අඩු වෙලා නිවෙනවා. අවිද්‍යා මූලයේදී ඒ වේගය උත්සන්න වෙනවා ක්‍රමානුකූලව පියවර 10කින්. 10 අවස්ථාව.
පැහැදිලි
ස්වාමීන් වහන්සේ. මේ දැන් සමහර දවස්වලට දැන් බණහන්න හිතාගෙන යනවා ගෙදර වැඩ කටයුතු ඉවර වෙලා එතකොට බණහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, වෙලාවක් ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට බණහන්න පටන් ගන්නත් පස්සේ භාගයක් විතර අහගෙන යනකොට එක්ක නිදිමතක් එනවා, එක්ක වෙන මොකක් හරි දෙයකින් බාධාවක් ඇති වෙනවා. මේ தත්වයෙන් මිදෙන්න ආනපාන සති භාවනාවේ සහ ණය විනේ යෙදීම පමණක්ද කරන්න පුළුවන්, නැත්නම් වෙනත් සම්මා ප්‍රයෝග මොනවද?
දැන් ඒ වෙලාවෙත් දැන් සමහර විටක මේ බණහාම ඉන්න ඕනේ නැහැ. තේරුණාද? යුතුකමක් වගේ කීමක් තියෙන වෙලාවක නම් ඒක ආන කරන්න. දැන් ඔය කිව්වේ සමහර විට තමන්ගේ යාළුවෙක් වැරදි වැඩකට කතා කළා නම් පාන කරන්න. ඈ හරිද? එතකොට අර තමන්ගේ අම්මා තාත්තා කිව්වා නම් ඒක යුතුකමක් වගේ ගේමට ගෙදරට තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනදී ඒක ආන කරන්න. තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වරදක් කිංගයක් අපඩක් අසාධාරණයක් වෙනවනම් ඒක පාන කරන්න. එතෙන්දිත් ආනපාන කරන්න පුළුවන්. හැබැයි ආනපාන කරනකොට නිතරම හේතුඵල ධර්මයට ණය විනයට සසඳා බලා ගලපා බලා කරන්න එච්චර. අර බණහම ඉන්න ඕනේ. මේ බණහන කියන්නේ ඒකටත් අර මේ ඒකටත් ඇලිලා. ඒකත් අර මේ ඒකම අල්ලගෙන. ඉතින් ඒක නිසා ඇහුවට පස්සේ මේක තමන් අහගත්ත අනුව අර යුතුකම වගේ කීම මේ වෙලාවේ කරන්න ඕනේ. ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැටම්.
මැනීම සහ මෝහය ගැන දැන් අපි අනන්ත සංසාරේ සියුම් විදිහට මැනීම හුඟක් පුරුදු කරගෙන පුරුදු කරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක
පුරුදු සංසාරෙම පුරුදු කරගත්තේ මේ මාන 21. ඔව්. මැනීම කියන්නේ මානිය. මැනීම නිසා තමයි මානිය, මැනීම නිසා තමයි මෝහය එන්නේ. මැනීමේ ප්‍රතිඵලය මොකද්ද? මෝහය. ඒක නිසා මෝහය එන්නේ නැහැ මැනීමක් නැත්නම්. මානියක් නැත්නම්. මේ මනින්නේ මොකකින්ද? කෝඩුවකින්, මිම්මකින්. කෝඩුවක් මිම්මක් හදාගෙන තියෙනවා. මේ කෝඩුවේ තියෙනවා පෘථග්ජන පුද්ගලයා මනින මානේ මිම්මේ කෝඩුවක්. කෝඩුවේ ප්‍රිය කියන පැත්තකුත් තියෙනවා, අප්‍රිය කියන පැත්තකුත් තියෙනවා. ওই දෙක විතරයි තියෙන්නේ. දැන් මේ බණ අහලා ආර්ය තත්වයටපත් වූ පුද්ගලයා ඔය ප්‍රියා ප්‍රිය දෙකම අයින් කරනවා. පරිඥාතම් පරිඥයි. එතකොට දැන් තියෙන්නේ මොකද්ද? අවිඥාතම් අවිඥයි. ඒ අනුව එතරම් මනිනවා. එතරම් මනින්නේ යෝනිසෝ මනසිකාරයෙන්. අර ප්‍රියා ප්‍රිය දාලා මනින්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. මේ අයෝනිසෝ මනසිකාරයෙන් මැනීම පහටක් බන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, නවත්තන්න ඕන. අර අවිඥාතම් අවිඥයේ යෝනිසෝ මනසිකාරයෙන් මැනීම අර හේතුඵල ධර්මයට බහගල බහබලා භාවිතා කළ යුතුදී මේ ආනපානමය ඔය කොතනදිත් තියෙන්නේ. ඉතින් ඒක නිසා ආනපාන සති සමාධිය හරියට කරගෙන යනවා නම් නිවැරදි මැනීමක් තියෙනවා. ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරන්න නැත්නම් එතන මැනීමක් වැරදි මැනීමක් තියෙනවා. මැනීමෙත් තියෙනවා හරි මැනීමක් සහ වැරදි මැනීම. හරි මැනීමෙන් මනිනවා නම් යෝනිසෝ මනසිකාරයෙන්, වැරදි මැනීමෙන් මනිනවා නම් අයෝනිසෝ මනසිකාරය. ඒක ඇත්තටම තේරුම් ගැටි. ඇත්තට වෙන මොකක්ද?
සෝපත්තේ.
ගෞරවණීය අධ්‍යාපන මහන්සා, මා මේ ප්‍රශ්න නගන්නේ මා සම්බන්ධ පොමණන්නේ මෙත්තන්ට වෙන සමගින්ට බලවන් ප්‍රශ්න සම්බන්ධවයි. මම මෙත්තාට නකොට අංශභාග රෝගියෙක් වශයෙන් හිටලා අසාධ්‍ය දාන කතර නාගඩෝලේ පොත්කාලොමින් හිටලා මාමෙස්තන්ට ගැන ආවපු ගැන කුතුණු සල්කන්නත් වෙනවා. වර්ණ අඟලවත්තට රත්නසිංහ මහත්මත් ඩීපී සේනරත්න කුඹු මහත්තත් අපාසියෙන් මාමෙස්තන්ට ගැන ආවා. ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය කළා. මට ඒ ඖෂධයක් වුණා. මම දැන් මාස 3 කින් ධම්ම කින්නිකට පස්ස යන්නේ නැහැ. දැන් භාවනා පන්ත වැඩට සම්බන්ධ වුණා. නමුත් මට තියෙන ප්‍රශ්නේ මෙයයි. දැන් මගේ කල්පනා සත්‍ය අඩුයි. මතකය අඩුයි. මට වමනක් නෙමෙයි.
ඔය මොකවත් ඕනේ නැහැ. කල්පනා ශක්තියත් මතක ශක්තිය මතක තියාගන්න ඕනේ නැහැ. මේ කිසිම කෙනෙක් දැන් මට 10 දෙනෙක් විතර ඇහිලා ඊයේ පෙරේද අද උදේ හරි මේ කතා කරනවා. අපිට මේ කියන ඒවා එකක්වත් මතක හිටින්නේ නැහනේ. ඕක දැන් මතක නැහැ. මේ ලෝකේ දෙයක් මතක නැහැ. අපි මොකද කරන්නේ කියලා. මේ කිසිම දෙයක් එක වචනයක්වත් මං කියපු දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. ඔක්කොම අත්තරින්. මතක තියාගන්න ඕනේ එකයි. ඒකත් මතකයක් නෙමෙයි. දැන් මේ වර්තමාන මොහොතේ Taman මේ කරන කියන හිතන වැඩ කටයුතු වලදී මේ වර්තමාන මොහොතේ Tamanගේ හිතට ආව ආරමුණ කළ යුතු කරණීය ධර්මයක්ද නොකළ යුතු අකරණීය ධර්මයක්ද? නොකළ යුතු අකරණීය ධර්මයක් නම් ඒක වෙනස් කළා, හේතුව වෙනස් කළා යහපත් දෙයක් කරන්න. කළ යුතු අකරණීය කරණීය ධර්මයක් නම් ඒක ආශේවිතාය භාවිතාය බහුල. හැබැයි එකක් දැනගෙන ඕනේ කරණීය අකරණීය කරන්න. හැබැයි වර්තමාන මොහොතේ හිතට ආපු දේ විතරයි කරන්න ඕන. අතීතයේ තියෙන මතක සටහන් කමනු පුරුද්දානුව හෝ අනාගතයේ තියෙන බලාපොරොත්තු අනුව ඒක වෙනස් කළ යුතු නෑ. වෙනස් කළ යුත්තේ මේ වර්තමාන මොහොතේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. සති පටිසති කිව්වේ හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සතඳා මේ වර්තමාන මොහොතේ හිතට ආපු අරමුණ කිරීමෙන් අජ්ජත්තාවා බහිද්ධාවා තමන්ට හෝ බාහිර වූ යහපතක් වෙනවනම් සිතක් ශාන්තියක් වෙනවනම් ණය ගෙවෙනවනම් දෙපැත්තටම යහපතක් වෙනවනම් ඒක කරන්න. එක පැත්තකට හෝ අයහපතක් වෙනවනම් ඒක අයින් කරන්න. තමන් ණය වෙනවනම් ඒක අයින් කරන්න. ණය මිදී නිදහස් වෙනවනම් ඒක කරන්න. ඒ ටික දැනගත්තනම් ඔය කිසිවක් මේ සතිය තුල දැනගත්ත කිසිවත් කටපාඩම් කරගෙන ඉන්න ඕනේ නැහැ. සාමිනී මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ.
සාමිනී මම තන්නවිදන් තණ්හා ආස තණ්හාවත් ලෝභය වගේ දේවල් නැහැ. මේ
ඒ උනාට තියෙනවම නැහැ කියන්න එපා. තාම තව තියෙනවා පොඩි පොඩි. නමුත් අර නිකම් මේ කිවීමට කිව්වට ඒක සියුම් විදියට තියෙනවා. ඔය ටිකත් අයින් කරගන්න ඕන. මුල උදුරනකම් ඕක අයින් වෙන්නේ නැහැ.
ඒක කරගන්න ස්වාමිනී මට එක මහත්මයෙක්
ඒක කරගන්න තමා මේ ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරන්න. ආනපාන සති සමාධිය පිහිටනවා කියන්නේ වර්තමාන මොහොතේ හිතට එන දේ වැරදි දේ අයින් කරලා ඒ වෙනුවට හොඳ දේ ගැනීම.
ඒක කරගන්න මට උදව් වුණා මහත්මයෙක්. මොකද මේ ඉල්මක් මිලදී ගත්තා මම. ඒ මහත්තයා
ආන්නේ එක තමයි මං කිව්වේ තියෙනවා කියලා.
නෑ නෑ ස්වාමිනේ එහෙම නෙමෙයි. ඒ ඉදම බඩෙන් නැනලා පොත සසඩියක් විතර නොදැන කළා තිනා මං ගිහලා පැමිණිලාදම පස්සේ මං ගිහලා පැමිණිලා අස්තර ගත්තා. අදන් කිව්වා ඕට
ඒක තමයි මං කිව්වේ තාම තියෙනවා කියලා හිතේ.
ඒ දා පැමිණිලා අස්තර ගන්න ඔහුටම බුද්ධි දෙන දිලා තිනවා. ඕක කතා කරනවා.
ඔය ඔය කියන්නේ මේම කරනවා කියලා ඒකත් පොඩි තියෙනවා උඩ නෝට්. ඒ ඒ ඒකේ තියෙනවා අර මුල තාම ඉතුරු වෙලා තියෙන බව තමයි පේන්නේ.
දැන් කියන්නේ මම හිතන්නේ නැහැ.
ඔව් හිතන්නේ නැහැ. ඒක හරි. ඒ වුණාට තියෙනවා හිතේ.
ඉතින් මම එදිනෙ ඉන්නවා නම්
නෑ නෑ. ඕක දැන් මෙහෙම ඕ වගේ දෙයක් හිතට ආපු ගමන්ම අපි බලන්න ඕන මේක මේක දිගේ අර සංචේතන කරන්න හොඳ නෑ. සංකාර කරන්න හොඳ නෑ. සම්පස්ස කරන්න හොඳ නැහැ. ඒක අර ආහාර සමුදය, රූප සමුදය, ආහාර සමුදය වෙනවා. ඔය ඕකත් රූප සමුදය, ආහාර සමුදය. තේරුණාද? තමන්ට තිබිච්ච දෙයක් නැති වුණා. මොකක් හරි. ඒකත් සීපත් කළොත් අර රූප සමුදය, ආහාර සමුදය වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල්මයි අපිට අර අතීතය තුල අපි සංචේතන පවත්වලා මේ අනාගතයේ කියන පාලමක් හදාගෙන වර්තමානයේ කියන යන පාරක් හදාගන්න. ඒ නිසා
ඔවාන්සයට දීගන්න.
වර්තමානයේ හිටියොත් අතීතයේ අත්තරලා අර ඒකනේ අර සබ්බාසව සංහර පරියාය සූත්‍රයේ කිව්වේ අතීත මද්දානම් අනාගත මද්දානම් දෙකම අත්තරින්න කියලා. අතීත මද්දානම් වුණා නම් ඒ දිට්ඨි ගත වෙනවා. අනාගත මද්දානම් වුණා නම් ඒ දිට්ඨි ගත වෙනවා.
ඒ සෝයි. වාසේ දිගසතලිය.
ගෞරවණීය අරිහතුන් වහන්ස දැන් අපි රූපයක් දකිනකොට එතනදී මේ අර අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න නැතුව රූපය දකිනකොටම හිතෙනවා මේක දැන් මායයට අයිති දෙයක්, මේක උපාදානය කරගත්තොත් ණය වීමක් සිද්ධ වෙනවා. ඒක සිහිපත් වෙනකොටම එතන ඇති වෙන සිතුවිල්ල, එතකොට එතන නිබ්බිදාද නැත්නම්
නෑ. ඒක අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච දුක්ඛ අත්යවත් කිරීමට හරවගත්තොත් හරියට හරි.
අර බෙද බෙද බලලා එහෙම කිරීම අත්‍යවශ්‍යද නැත්නම් අත නැත්නම්? ආ
ඒක පුළුවන් නම් බෙද බෙද බැලුවොත් නම් වඩා හොඳයි. ඒක තමයි අනුපස්සනා කරනවා.
එහෙමයි.
බෙද බෙද බලලා අනුපස්සනා කරන එක තමයි හරියටම හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝාෂි.
දැන් ඔය අනුපස්සනා කිරීමේදී අර පටික්කුල මනසිකාරයෙන් අනුපස්සනා කිරීම බෙද බෙද බලනවා. ධාතු මනසිකාරයෙන් අනුපස්සනා කිරීමත් බෙද බෙද බලනවා. නවචීවතික පබ්බෙන් අනුපස්සනා කිරීමත් බෙද බෙද බැලීම. තේරුණාද? ඉතින් ඒක නිසා මේක යම් යම් අවස්ථාවල අපිට ඔය පටික්කුලක මනසිකාරය, ධාතු මනසිකාරය, නවචීවතික මනසිකාරය උපකාර වෙනවා. බෙද බෙදා බලන්න වගේම මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිච්ච සුඛාර්ථ ඉවත් කරන්න. මේ ඝන සංඥාව, දුව සංඥාව හිතෙන් ඉවත් කරන්න. අපි අර බෙදා බලන්නේ නැතිකොට නිතරම අපිට සත්වයක්, පුද්ගලයෙක් ඝන සංඥාවක්, දුව සංඥාවක් හැටියට තමයි හිතට එන්නේ. ඒක ඉවත් කරන්න උපකාර වෙනවා. නියත වශයෙන් මේක උපකාර වෙනවා ධාතු මනසිකාරය, ඒ වගේම පටික්කුලක මනසිකාරය සහ නවසීවතික මනසිකාරය. අර යුගනද්දව ආනපාන සති සමාධිය වඩන්න. අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කරන්න.
අවසරයි ගෞරවනීය අරහතුන් වහන්ස. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් පශ්චාත් උපාධි කටයුතු සඳහා අධ්‍යයන කටයුතු කරන්න හොඳ නැද්ද? ඒවා මේ ලෝකේ පැවැත්මට යන නිඳ.
නෑ නෑ, ඒවත් අරින්න එපා. ඒවා කරගෙන යන්න ඕන. ඒවා කරගෙන යන්න ඕන. තමන්ගේ තාම තරුණ වයසනේ. ඒකින්ද සමහර විටක කොච්චර වයසට ගියත් ඔය අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියාට කමන්නේ. හැබැයි අපි මේ අධ්‍යාපන කටයුතු, අධ්‍යාපන වගේම අධ්‍යාපන කටයුතුත් කරන්න. ආනපාන සති සමාධියෙන් දැන් මේකේ දැන් අර අභික්කන්තේ, පටික්කන්තේ, අලෝකිතේ, විලෝකිතේ කියන එක තේරුම් ගන්න ඕන. අපි දැන් මේ අධ්‍යාපන කටයුතු කරන්නේ සිහින ලෝකයක් තුල මේ පංචස්කන්ධය උපාදානය කරගැනීමේ බලාපොරොත්තුවක් ඇතුවනම් ලෝකයට සේවයක් එහෙම නැන්න යුතුකමක් වගකීමක් කිරීමට නෙමෙයි, තමන්ට අනුව අනාගත අර දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ලබන්න නම් ඒක වැරදි. ඒ වගේම මේ අධ්‍යාපන කටයුතු හෝ පත්‍යාස උපාධි අධ්‍යාපන කටයුතු හෝ මේ වගේ කරන්නේ තමන්ට මේ ලැබූ අවස්ථාවෙන්, මේ මනුස්සත්ව ප්‍රතිලාභයෙන් කාට වූ යහපතක් අධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන් කාට වූ යහපතක් සිතක් ශාන්තියක් සාහනයක් කරන්න නම් ඒක යහපත් චේතනාවක කරගෙන යන්න. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක හැම තැනකටම අදාළයි. ඒ නිසා තමන් කරන කියන හිතන සියලු දෙයින් යම් කෙනෙකුට යහපතක් වෙනවා නම් ඒක කරන්න. ඉගෙනීමෙනුත්, අධ්‍යාපන කටයුතු වලනුත්, අනිකුත් වැඩවලනුත් අනික් කෙනෙකුට අයහපතක් අවඩක් අසාධාරණයක් වෙනවනම් එක්ක තමන්ම මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්න සීන ලෝකේ අනාගත බලාපොරොත්තු තියනවනම් ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒක නොලැබුණොත් ඒක සාක්ෂාත් කරගන්න ලැබුණොත් දුකක් වෙනවා, ගැටීමක් ඇති වෙනවා. ඒකින් දෙයක් අත්තර බලාපොරොත්තුවක් දෙදියු තියාගන්න ඕනේ. නමුත් අර යුතුකම්මක ගිහිම ඉටු කිරීම හැටියට ඒ සියලු උසස් අධ්‍යාපන කටයුතු මේ තරුණ දුවරු පුතාල හැටියට තමන් ඒව කරන්න ඕනේ. අම්මලාට යුතුකම්මක ගිහිම තාත්තලාට රටට සමාජයට මහජනයාට ලෝකයාට නොඑක අයට යුතුකම් වගකීම් ඉටු කරන්න තියෙනවා. ඒවා කරගෙන යන්න අපි දැනීමක් අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ කරගෙන යන්න. හැබැයි යම් කිසි කෙනෙක් අර විනාශයක් කරන්න මේ ඔය පෙළපාලියන්න අරවට මේවට තව සංවිධානවලට හදලා තව මේ අර බලාපොරොත්තු අයිතිවාසිකම් තියාගෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන්න කරනවා නම් එහෙම ඒවා නම් නිවනට උපකාර වෙන්නේ බාධකයක්. එනිසා ඒව නෙමේ කරන්න ඕනේදී මේවා යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව යුතුකම් වගේ ඉටු කරන්න කරන සියලු දේ කරන්න ඕනේ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් පාඩම් කරනකොට දැන් සමහර කොටස් දැන් අපිට රසවත් බවක් දැනෙනවා, කුතුහලය දනවන බවක් දැනෙනවා. එතකොට ඒවා මේ පහසුවෙන් මතක හිටිනවා. එතකොට මේ වගේ දැන් ඒ වගේ කොටස් මේ කැමැත්තකින් අධ්‍යයනය කිරීම නිසා අනුසය ඉපදීමක් සිදු වෙනවද?
ඔව්, ඒවා නිච්ච වෙනවා. ඒවා ටිකක් දැන් ඕවත් ඔය සංසාර පුරුද්දු නිසා ඒ කැමැත්තක් ඇති වෙනවා. සියලු දිනාට ඔය කුතුහලය දනවන්න ආස්වාදයක් ඉන්නේ නැහැ. ඕක ආස්වාදයක්. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක මොකක්ද? අර දීගම්මෝ. ඒක නිසා දැන් හැම කෙනෙකුටම ඔය ඔයා කුතුහලයක් ආස්වාදයක් දනවන අපිටම පොතක් හෝ මොකක් හරි පාඩමක් හෝ හැම කෙනෙකුටම ඔක කුතුහලයක් ආස්වාදයක් නැහැ. තියෙනවද? නැහැ. ඒක නිසා කොටසකට ඒ අර දීර්ඝ සංසාරය වගේ පුරුදු කරන පුහුණු කරගෙන ආපු ඒවා ආස්වාදයක් කුතුහලයක් තියෙනවා. අනික ඇයිද ඒක නැහැ? ඒ වගේම ඔය වැඩ ඔය දේවල්ම දැන් මේ සමහර විටක මේ ධර්මය මේක ඇහිමම සමහර කෙනෙකුට ලොකු නිවීමක් මිදීමක් සැනසීමක් නිදහස්වීමක් නිබිඩාවීමක් වෙනවා. තව කෙනෙකුට ඒක එහෙම නැහැ. ඒක ඒ තම තමන් අර දීර්ඝ සංසාරේ දීගම්වා තමන් වූ. ඒ නිසා අපි ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් ඒකෙන් කාටත් යහපතක් වෙනවා, හොඳක් වෙනවා.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ස්වාමීනි, අරහතුන් වහන්සේ අවසරයි. සත්තරාණ කුසල සූත්‍රයෙන් මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඔබ වහන්සේට වැඩිදුරටත් දැන ගැනීම සඳහා. අපි රූප සමුදයං පජානාති. රූපස්ස
රූපං සමුදයං.
සමුදයං. රූපස්ස ආසාදං පජානාති. රූපස්ස ආදීනවම් පජානාති. දැන් මේ රූපස්ස අසාදම් පජානාති කියන තැනදී අපි මේ ආස්වාදයේ තුල අර බිලි කටුව අමුණලා තියෙන මේ හැම තුල ඇති බිලි කටුව දකින්න තැනට සමත් වුණොත්
ඒක තමයි ආදීනව දැක්කොත්. ආදීනව තමයි බිලි කටුව, හැම තමයි ආස්වාදය.
එහෙමයි. ඒ එතෙන්දී
අපි බිලි කටුව දැක්කොත්
එහෙමයි.
අර හැම කනවද?
නැහැ.
නැහැ. ආදීනව දැක්කොත් ආස්වාදේ ලබන්නේ චන්ද්‍රාග විනේහි පීඨා චන්ද්‍රාග ප්‍රහාණයෙන් නිසරණය වෙනවා. අර හැම කන්නේ නැතුව අත්තටි.
එහෙමයි. එතින්දී අපි දැක්කොත් මේ විඥානයේ ආහාරයක් මේ හොයන්නේ කියලා.
අපිට විඥාන ආහාර තමයි ඔක්කොම හොයන්නේ. ඔය ආහාර අතරින් එකක් තමයි හොයන්නේ.
එහෙමයි.
ඉතින් ඒක නිසා මේක සියල්ල දකින්න ඕන. සබ්බං අභිඤ්ඤයං කිව්වේ ඒකයි.
එහෙමයි.
දැන් අපි මේ ධහම ඉගෙන ගන්නේ දැන් අපි මේකේ මේ ඇතුළේ තියෙන වේදිතබ්බෝ විඤ්ඤෝ හීටි වෙන්න.
එහෙමයි.
අපි ඇතුළේ තියෙන දේ විනිවිද බලන්න විද බලන්න පුරුදු වෙනවා. දැක ගන්න
ඕනේ.
එතකොට අපිට තේරෙනවා අර බිලී කටුව දකින්නවා.
එහෙමයි.
දැන් මේ බිලී කටුව දකින්නේ නැතුව හැම විතරක් දකීම තමයි ආගම් වල තියෙන්නේ.
එහෙමයි.
ධර්මේ නෑ මේක. හැබැයි ඔය උපමාව කියන්න පුළුවන් ආගම්කාරයෝ. ආගමෙත් කියනකොට.
හැබැයි
මේක ධර්මතාවයක් වෙන්නේ නැහැ. එකයි වෙන්නේ.
දැන් මේ ආස්වාදේ ස්වාමීනි අපි අර දුක සුඛ අදුක්කම සුඛ ආදි වශයෙන්ද දකින්නේ?
නැහැ. දුක මෙහෙමයි තුන් ආකාරයකට. ඔය ආස්වාදේ තියෙනවා. දැන් ඔය සත්තට්ඨාන කුසල සූත්‍රයේ වචනින් කියලා තියෙන සුඛං සෝමනත්තං.
එහෙමයි.
නමුත් දුකන් දෝමනස්සනුත් ආස්වාදයක්. අදුකම අසුකනුත් ආස්වාදයක්. ඒ තුනම තියෙනවා. නමුත් එකක් විතරයි පැහැදිලිව පෙන්වන්න පුළුවන් සුකං සෝමනස්සන් තමයි අර්ධමිනි වේසයටපත් වෙන්නේ. හැබැයි කෙනෙකුට මේකම යම් රූපේ පටිච්ච තදුමයන් පටිච්ච දුක්ඛං දෝමනස්සං වෙන්න පුළුවන්. ඒකද වෙන වේසේ. හැබැයි ඒක තියෙනවා අදින. ඒකත් ඒ විදිහට පවතින. ඒක නිසා ඒකේ සියලු දේම ආදීනව අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං සියලු දේ.
එහෙමයි. එහෙමයි. වහන්සේට දීර්ඝායස ලැබේවා.
පින්වත් මගේ පියාණන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද සිල්මෑණිවරුන්ගෙන් මෞද්‍ය මාපියන්ගෙන් අවසරයි. පියාණනි මේ අද දින වර්තමාන මේ වේලාව තුල සහභාගීත්වය සමග බැලුවකොට මේ අපේ ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් 20%ට 20%කටත් අඩු ප්‍රතිශතයක්, ඒ වගේම සිල්මෑණිවරුනුත් 10%ට 20%කට ආසන්න ප්‍රතිශතයක් වැඩියෙන් ගිහි පින්වතුන්ලාගේ සහභාගීත්වයේ ප්‍රතිශතය වැඩි නිසා ඔය ආර්ය සුවය ලැබීමේ ප්‍රතිශතය ගිහි පින්වතුන් අතර වැඩි වෙනවා.
රටේ ඉන්නේ ගිහියෝද වැඩිව පැවිද්දෝද?
එහෙමයි.
ඒකට එකක්වත් නැහැ පැවිද්දෝ රටේ.
එහෙම තමයි.
දැන් මුළු ලංකාවෙම ඉන්නේ හාමුදුරුවරු 26,000 ගණක් ඔය සංගණනයක් ගත්තා.
එහෙමයි.
ඒ වගේම සිල්මෑණියෝ ඊටත් අඩු.
එහෙමයි.
ලක්ෂ ගණක් ඉන්නවා, කෝටි ගණක් ඉන්නවා මිනිස්සු.
එහෙමයි පියන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමයි
බෞද්ධයෝත් ඉන්නවා අබෞද්ධයෝත් ඉන්නවා.
එහෙමයි.
ඉතින් ඒක නිසා මේක ඒක සාධාරණයි.
එහෙමයි. අර මට තියෙන ප්‍රශ්නේ ප්‍රියාණනි මේ ගිහි පින්වතුන්ලා වැඩි හින්දා සෝවහං සකෘදාගාමි අනාගාමි වෙන ප්‍රතිසතිය
මේ මගපළවලට දැන් මම දැන් මේ භාවනා වැඩසටහන් දැන් 52ක් මේ 52 වෙනි භාවනා වැඩසටහන්. මේකට සහභාගී වූ පිරිස 50,000 60,000 අතර ගානවා. එකවර දෙවර තුන්වර සහභාගී වෙච්ච අයත් ඉන්නවා. මේ අය අතුරෙන් ගිහියෝ 2,000කට වැඩි ගානක් සෝතාපට්ටි ඵලයට පත් වෙලා
ඉන්නවා.
වැඩි අය මට වඩා උංගක් 20 ගානක්වත් 20ක් විතර තමයි ඉන්නේ.
එහෙමයි පියාණනි. දැන් මේ අපේ ලංකාව තුළ වස් අවුරුදු ගානටත්
දැන් අර 2020යි.
එහෙමයි. වස් අවුරුදු ගානටත් සාමනීර අවුරුදු ගානටත් ඒ නායක
පදේට ඒක සම්මත.
එහෙම ගිජුවෙච්ච ඉඳ තමයි අද මේ තුල නැත්තේ. ඉතින් මට දැනගන්න ඕනේ පියාණනි මේ කියන්නේ ගිහි පින්වතුන් අතර ඉන්න ආර්ය සුව ලැබූ කෙනෙක්, ඒ කියන්නේ ආර්ය සුවය නොලැබූ භික්ෂුන් වහන්සේකට නමකට වන්දනා කරද්දී එයාට මේ
අකුසලයක් තියෙනවා. ඒකේ වරදක් නැහැ.
එහෙමයි.
ඒක නිසා දැන් ඒක කිසිම වරදක් නැහැ. මොකද හේතුව
පවක් සිද්ධ වෙන්නේ නැද්ද?
ඒක හැබැයි මෙහෙමයි. හැබැයි එතන තව පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා.
එහෙමයි.
දැන් අර භික්ෂුන් වහන්සේ විසින් කමා කරගන්න ඕන මං යම් කිසි කෙනෙකුට මේ දැන හෝ හිතෙන් හෝ කයින් හෝ වචනින් අර මේ විදියට වැඳුම් ගත්තනම් එහෙම වෙන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් සෝතාපට්ටි ඵලයට පත් වුණා කියමුකෝ, අපිට මොකෝ කවුරු හරි ගිහිය. දැන් හාමුදුරු නමක් ගාවට ගියා, ආවා. හාමුදුරුවන්ට වැන්දේ නැත්නම් ද්වේෂයක් ඇති වෙනවද නැද්ද?
ඇති වෙනවා කියන්නේ. ඒක තමයි මම අහන්න හේතුව.
ඒ නිසා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ඒ නිසා අර ගිහියා මගපළට ලැබුවත් අර සම්මතයෙන් ඉන්න සම්මත චාරිත්‍රයක් වාරි ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් විතරයි.
පවක් සිද්ධ වෙන්නේ නැද්ද කියන්නේ?
පවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පිනක් සිද්ධ වෙන්නේත් නැහැ. හැබැයි අර ස්වාමීන් වහන්සේ බැරි වෙලාවත් අර කායන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං සමමේ සංඝ සුපටිපන්නානාගත කියන මේක කයින් වචනෙන් වුණ සමාවක් නැති නැත්නම් එතන පොඩි බාධකයක් වෙනවා යාට.
මොකද ආර්ය සුවය ලැබුවන් පස්සේ මමත්වයක් ඒ මානයක් නැති
හින්දා
වන්දනා කරනවනේ
ආර්ය ශ්‍රාවකය. ඒක නිසා ආර්ය තත්වයට පත් වූ ගිහියෝ ඉන්නවා පැවිද්දන්ට වඩා. ඉතින් ඒක නිසා අපි නිතරම අර කමා කර ගැනීම දවස ගානේ කළාම ඒකෙන් මිදී නිදහස.
එහෙමයි පියාණනි පැහැදිලි. ඔබ වහන්සේට මානසික සුවය, කායික සුවය, නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා.
දැන් මේ සෝතාපට්ටි ඵලයට පත්වීම කියන එක කාටවත් තව පෘථග්ජන පුද්ගලයෙකුට ගිහි වුණාට පැවිදි වුණාට අනික් පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වුණාට කියන එක ගැන ශේෂයක්වත් හිතන්න බෑ. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුටවත් බෑ තව කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙලාද නැද්ද කියන එක හිතන්න බලන්න තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේක ටිකක් ගැඹුරු දෙයක්. අපි සමහර විට තමන්ගෙම ගෙදර තමන්ගෙම දුව පුතා වෙන්න පුළුවන් මේ බණ අහලා අර දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගෙන සෝතාපට්ටි ඵලයට පත් වුණා වෙන්න පුළුවන්. ඒක අම්මට තාත්තට අඳුරගන්න බෑ. ඉතින් ඒක නිසා සමහර විටක අර අම්මා තාත්තා අර කායින වාචා චිත්තේන පමාදයන් මා පමාදේන මායාකතං අච්චයන් කම්මේ ධම්ම සංඝ මේ කමා කර ගැනීම කළාම ඒකෙන් අවසාන. ඉතින් ඒක නිසා එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙකුට කිසිසේත්ම ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මගඵල ලැබූ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි හෝ අරහත් හෝ පත්වයට පත් වූ කෙනෙක් ගැන කිසිම දැනුමක් ලබා ගන්න තීරණයක් ගන්න කිසිසේත්ම බෑ. ඒක නිසා තමන් නිතරම මෙහෙම අය ඉන්න බව දැන් සමාජය. දැන් සමාජය මේ වගේ අය ඉස්සර හිටියේ නැහැ. දැන් 2005-06 විතර කාලේ ගන්නකොට 2009ට පෙර බොහෝම කලාතුරකින් හිටිය අය ජාත සෝතාපන්න. ජාත සෝතාපන්න. අද ජාත සෝතාපන්න අයත් ඉන්නවා. ඒ වගේම මේ ජීවිත කාලය තුළ තමහල මගඵල ලැබූ දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ අයත් ඉන්නවා. ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ අය අද බොහෝ දුරට ඉපදිනවා අලුතෙන්. ඒක නිසා දෙකොටසක්ම ඉන්නවා සෝතාපට්ටි ඵලයට පත් වූ අය. එක කොටසක් ජාති සෝතාපන්න ඵලයට පත් වූ අතීතයේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවන්ගේ හෝ ඊට පෙර හෝ බුදු ශාසනයක සෝතාපට්ටි ඵලයට පත් වෙලා අද මිනිස්සෙක් හැටියට අපි අතර ජීවත් වෙන අය ඉන්නවා. එයයි ජාති සෝතාපන්න. දැන් මේ මොහොතේ වර්තමාන මොහොතේ අර සියලු කරුණු සම්පූර්ණ කරගෙන සද්දස්ස ගොළුපුත්තස්ස වෙලා දසුනියානන් සම්මේඥානන් වෙලා සම්මාදිට්ඨියට පත් වෙලා සෝතාපට්ටි ඵලයට පත් වූ අය ඉන්නවා. ඒ දෙගොල්ලම එක සමානයි. දැන් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ කවුරුත් දැන් සංඝ.
අවතරයි ස්වාමීන් වහන්සේ, මට මම මෙනෙහි කරනකොට මට යමක් අහු වෙනවා. මේ හිත කය වචනය යන තුනෙන් තුන නිසා ඒ තුනටම බැඳියාවෙන් තිබෙන මේ කයේ ඉදිරිපතින් පවතින දොරටුත් ඒ සමූහයම එකතුව මේ සංසාර ගමනට දික් කර ගැනීමට අවඩ අසාධාරණ ඒ ආයතන වලින් සිදුවීම නිසාත් මේ විඥාන ධාතුවට සංසාර ගමන සැල්ලක් මෙන් හති යතේ ගලාන යන්ට වන්ට සිදුවෙන්නේ මේ ක්‍රියා මාගේ කුණුපේ තියෙන මේ ස්ථාන ක්‍රියාකලාපින් නිසාද කියලා මට ඕහන්
නෑ. තීනි දුස්චරිතේ හැසිරෙනවා තීනි සුචරිතය නොදන්නවා. ඒ අනුව ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්නේ නැහැ. ආස්වාදයක් ලබනවා තීනි දුස්චරිතයෙහි හැසිරීමෙන්. නිවීමක් ලබන්නේ නැහැ තීනි සුචරිතයෙහි හැසිරීමෙන්. ඒ නිසා දැන් අපි මේ ආනපාන සති සමාධියෙහි නිවැරදිව අනුපස්සනා කරනවා නම් පුද්ගලයා තීනි සුචරිතේහි හැසිරෙන්නේ නැහැ. වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතේහි හැසිරෙනවා. තීනි දුස්චරිතේහි හැසිරෙන්නේ නැහැ. කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ. දැන් මෙතෙන්දි තීනි සුචරිතේ හැසිරෙන පුද්ගලයා සංවර, සංසිඳීම, සම්මා තුනම පූර්ණ කරගන්නවා. තීනි දුස්චරිතේ හැසිරෙන පුද්ගලයා අසංවරයි, අසංගුතයි. එනිසා හික්මීමක්, ශික්ෂණයක් නැහැ. වැරදි දේ කරන්න. රාගයේ, ද්වේෂයේ, මෝහය වචනයෙන්, ක්‍රියාවෙන්, සිටිවිල්ලෙන් තුනෙන්ම රාගයේ, ද්වේෂයේ, මෝහය අලුතෙන් උපද්දා ගන්න. අනුසය උපද්දා ගන්න. ඒක නිසා මේ ආනපාන සති සමාධිය වඩන කෙනෙකුට තුල තීනි සුචරිතය වැඩෙනවා, තීනි දුස්චරිතය ප්‍රහාණය වෙනවා. ආනපාන සති සමාධියමයි තීනි සුචරිතේ දුස්චරිතේ හැටියට කුණ්ඩලිනි සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන අස්සපස්සම. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නොයෙකුත් ආකාරයට නොයෙකුත් වචන වලින් මේ ආනපාන විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ සත්තරාණ කුසල සූත්‍රයේ තියෙන ආනපාන, ඔය අනුධම්ම සූත්‍රවල තියෙනත් ආනපාන, සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙන ආනපාන, ඒක නිසා ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආනපාන, මහා රාහුල වාද සූත්‍රයේ තියෙන ආනපාන, සියලු තැන්වල තියෙන ඔය එකම ධර්මය. තේරුණා? ඒක නිසා මේක අර හුලං ඇදීමත් ආනපාන, ඒකත් හරි, ඒකත් ආනපාන. හැබැයි ඒක ආනපාන ප්‍රාණයාම, ඒක ප්‍රාණයාම. මේක ආනපාන සති සමාධි. ආනපාන සති සමාධිය පිහිටවන සති කියන වචනේ තියෙනවා. හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විටිනේට සසඳා බලනවා නම් සති සමාධි. එහෙම කරන්නේ නැත්නම් අසති. එහෙම නකරන්නේ නැත්නම් ඒක අසති. ඒක සති නෙමෙයි අසති.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද සති බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන වෙලාවේ සප්ත බොජ්ජංග තියෙනවා. ඒක මට මෙතන පැහැදිලි වුණේ නැහැ. තව මෙතන මේ ජීවිත ඉන්ද්‍රිය, හිත ඉන්ද්‍රිය, පුරුති ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය කියන කොටස් සප්ත බෝධිපාක්ෂික.
ඒවා දැන් ඉතින් Tamanට අර ආයතන වලින් වෙනස් වුණාට පස්සේ ආයතන තියෙන්නේ අහක යන කුණු එකතු කරගන්න. ආයතන තියෙනකොට ඉන්ද්‍රයන් මතුවෙන්නේ නැහැ. අර හේතුඵල ධහමට බහාගලපා බලා නයවිනියට සසඳා බලා ආනපාන සති සමාධිය ක්‍රියාත්මක වීමත් සමග අර මනීන්ද්‍රිය මතුවෙනවා. මනීන්ද්‍රිය මතුවීමත් සමග අර අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන්, නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්මයන් පහක් මෙන්ම අර නිවනට එතරම් උපකාර නොවුනත් ඔය අර සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, ඒ වගේම ස්ත්‍රීන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මේ ඉන්ද්‍රියත් මතුවෙනවා. ඒවා වෙන් කළා දකින්න පුළුවන්. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය නිවනට උපකාර වන ආකාරයටත් මතුවෙනවා. හැබැයි මේක දිගටම ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන කොටයි මනීන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම මතුවේ. පළ ධර්ම හැටියට මතුවේ. සප්තබොජ්ජංග කිව්වේ බොජ්ජංග කියන වචනේ තේරුම භව උදුරා දමන්නට උපකාරක අංග හතක්. සත්ත කිව්වේ හත, බොජ්ජංග කිව්වේ බෝධිඅංග කිව්වේ බෝසිපාක්ෂික ධර්ම කිව්වේ භව උදුරා දමන්නට උපකාරක පියවර අංග හතකින් පූර්ණ කරගෙන. එතකොට සති සම්බොජ්ජංගේ පටන් ඊට පස්සේ ධම්ම විචය, විරිය, පීති, සමාධි, පස්සදි, උපේක්ඛා. කොතනින්ද පටන් ගන්න ඕන? සති සම් වෙන එකකින් පටන් ගන්න බෑ. සති සම්බොජ්ජංගය පූර්ණ වෙන්නේ කොහොමද? ඒක වචනේ දැනගෙන හිටියත් ක්‍රියාව දැනගෙන හිටියත් නොසිටියත් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට බොජ්ජංග ධර්ම වැඩිනවා. හදි සම්බොජ්ජංගය තමයි වැඩින්නේ. සති සම්බොජ්ජංගය වැඩිමත් සමග ධම්මවිජේ සම්බොජ්ජංගය වැඩිනවා. ඒ අනුව අර මේ අනිත් පැත්තේ එකකුත් ඔතෙන්දි වැඩිනවා. අර කාමේ විවිච්ච පාපේ අකුසල ධම්මේ විවිච්ච සවිතක්ක සවිචාර පීතිසුඛ ඒකාග්‍රතාව වලින් අර ධම්මවිච්ඡ සම්බොජ්ජංගයත් ඊට පස්සේ විරිය සම්බොජ්ජංගයත් අනුව අර පීති සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය වැඩිනවා. ඒවා වැඩිනවා. ඒවා දැනගන්න ඕනෙම නැහැ. ඒවා වැඩිනවා. කරන්න ඕන එකයි දැනගන්න ඕන. කරන්න ඕන එක මොකද්ද? ආනපාන සති සමාධියේ පිහිටා නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරන කියන හැම වැඩක්ම කරිය. එතකොට සතරාධිපට්ඨානිය වැඩිනවා. සතර ඉද්ධිපාද වැඩිනවා. සතර සම්මප්පදාන වැඩිනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිනවා. බොජ්ජංග ධර්ම වැඩිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය වෙනවා. මගඵල පූර්ණ වෙනවා. ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය සම්පූර්ණ වෙනවා. කරන්න ඕන එකයි ඔය සියලු දේ වැඩිනවා. වඩා වර්ධනය වෙනවා. ඉබේ වෙනවා. නමුත් කරගන්න ඕන එක මොකද්ද? ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ එකම ධර්මයේ මොකද්ද? ආනපානසති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතු. ආනපාන සති සමාධිය වඩනකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්යෙන්ති සත්බොජ්ජංගේ පරිපූර්යෙන්ති අර භින්නම් පලානං අධිගතා හෝති ප්‍රඥා විමුක්තිං පූර්යෙන්ති. එකයි
වෙන්නේ.
එතකොට හැම කෙනෙකුටම ඔය බොජ්ජංග ගැන කතා කර කර බොජ්ජංග වඩනවා කිය කිය සතරාධිපට්ඨානෙ වඩනවා කිය කිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩනවා ඕනේ. කරන්න ඕනේ මොකද්ද? ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන එක. මේක උදාහරණකින් බුදුහාමුදුරුවෝ කිව්වා කිකිලියක් බිත්තර දැම්මට පස්සේ කිකිලි බිත්තර රකින්නවා. කිකිලි කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය විතරවල පැටවු ඉන්නවයි කියලා. පැටවු වෙනවයි කියලා දවස ගානෙ කිකිලි බලන්නේ හොටෙන් යනහන මේ විතරේ පැටවෙක් ඉන්නවා දැන් එළිය අද එළියට එහෙට එළියට කියලා. කිකිලි විතර කිකිලි කරන්නේ වෙන කිසි වැඩක් නැහැ. විතර ටික රකින්නවා. කිකිලි දන්නේම නැතුව පැටවු ටික එළියට එනවා. එළියට ආමයි කිකිලි දන්නේ. ඒ වගේ මේ භාවනානුයෝගියත් ආනපාන සති සමාධිය වඩන්න ඕන. කිසිම මේ හතර අධිපට්ඨානෙ පූර්ණ වෙන්න ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙන්න සත්පුජංග වැඩෙන්න කියලා නෙමෙයි. මේ අවසාන වශයෙන් මගඵල ලැබි ඒ ගැන බලාපොරොත්තුවක් ඕන. මේ වැඩේ කරගෙන ගියාම ඕවා ලැබි. ඒක ලැබෙනවා. හැබැයි කරගෙන යන වැඩේ කරගන්න ඕන බලාපොරොත්තුවක් නැතුව. බලාපොරොත්තුවක් ඇති වුණොත් දවස ගානෙම අපි කරන වැඩේ අර ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන ප්‍රභවයක් බලාපොරොත්තු වෙන ඒක වැරදි.
අතිපූජනීය රහතුන් වහන්ස මගේ ප්‍රශ්නය මේ අපි නින්දට වැටුනහම අපි නින්දත් සමග එන මට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපි තද නින්දට වැටුනහම අපි හීන දකින්නේ නැහැ. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ කියනවා අපි ඒ වෙලාව තම සුවපත් වෙන්නේ කියලා. ඒ තද නින්දට වැටිච්ච කාලය තුල මට හිතෙනවා ඒ වුණාට අපේ මනෝමය කාය ඒ වෙලාවේ වැඩ කරනවා ඇති කියලා.
ඔව් මනෝමය කාය තද නින්දෙදිත් වැඩ කරනවා.
එතකොට මට ප්‍රශ්නේ වුණේ ඒක ආසය වලට සම්බන්ධ වෙන වෙලාව කර්ම ශක්තියෙන් එතනින් ඇති වෙනවද අපි නොදැනුවත්වම කියන්නේ.
නෑ දැන් අඩනින්දෙදි තමා ඔය හීන ලකින්න විඤ්ඥාන චක්තිය ක්‍රියාත්මක වෙන්නේ නොයකුත් දේවල් සිද්ධ වෙන්න. තදනින්දට වැටුනහම ඒකනේ ඔය භෞතික ලෞකික විද්‍යාඥෝ නොයකුත් දේශකයොත් මේ නිවන තදනින්දටත් සංසන්ධනය කළ සමාන කරලා කියන්නේ. ඒ නිසා මේ මනෝමයකාය ක්‍රියාත්මක වෙනවා අර හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ කිසිම සංචේතනාවක් සංකාරයක් කිසිම දෙයක් කරන්නේ නැහැ. විඥාන ශක්තියක් අලුතෙන් උපද්දවන්නේත් නැහැ. මනෝමය කාය තියෙනවා. නමුත් තද නින්දෙදි විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව ඒ තද නින්ද වෙලාවේ තියෙනවා. හැබැයි ඔය තද නින්ද මේ කායික වශයෙන් ඇති වෙන දෙයක් මිසක මනෝමය වශයෙන් ඇති වූ පාරිශුද්ධතාවයෙන් ඇතිවන ඉහාත්ම සුඛ විහරණයක් නෙමෙයි. දැන් ආර්යයන් වහන්සේට අරහතුන් වහන්සේ කෙනෙකුට සම්මාපට්ඨියට සමවදින්න පුළුවන් කෙනෙකුට මේ නින්දට වඩා දැඩි නින්දට වඩා එහා ගිය අර වසිතාවලට සමවැදිලා මේ ඉහාත්ම සුඛ විහරණයක් විඳින්න පුළුවන්. ඒක අර දැඩි නින්දට වඩා විශාල සුවයක් ලැබෙන නිවන් සුවයම මෙලොවදී අත්විඳින්න පුළුවන් දෙයක් ඉහාත්ම සුඛ විහරණය. ඒක දැඩි නින්දෙන් ලබන පෘථග්ජන පුද්ගලයෙක් ලබන සුවයමෙන් දහස් වරක් වටිනවා. නිවීමක් සැනසීමක් එතෙන්දි කිසිම ඇලීමක් ගැටීමක් කොහොමත් ඇත්තේ නැහැ. නමුත් යාත්ම සුඛ විහරණයක් නෙමෙයි අර නින්ද. නින්ද තාවකාලික වශයෙන් අර විවේක නිශ්චිත දෙයක්. නමුත් නිවන ඊට වඩා වෙනස්, ඊට වඩා බලවත් දෙයක්. එනිසා මේ දැඩි නින්ද කියන එක අර ටිකක් හැඳිමිටේ දුරෙන් විතරක් බලන භෞතික ලෞකික විද්‍යාඥයන්ට අද බොහෝම ඔය අපේ සිංහල මිනිස්සුත් කියනවා දැඩි නින්ද නිවනයි කියලා. එහෙම කියපු අයත් කියන අයත් ඔය ඉන්ටර්නෙට් එකෙත් ඉන්නවා නේද? ඔව්. නමුත් දැඩි නින්ද නිවන නෙමේ. නිවන ලැබූ කෙනෙක් නම් මේ පැවැත්ම තුළම ඕන මොහොතක යාත්ම සුඛ විහරණයට පත්වෙන අර සම්මාපට්ඨියට සමවදින්න පුළුවන්. ඒ සම්මාපට්ඨියට සමවැදිලා යම් යම් ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්කම තියෙනවා. නිසා ඒක මගපල ලැබුවට පස්සේ විතරක් ලැබෙන යාත්ම සුඛ විහරණයක්. සම්මා සමාපට්ඨියට වැඩිලා යම් යම් දේවල් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
අනාගාමී ඵලයේදී ලැබෙන්නේ අර අනිමිත්ත අපනිහිත ශුන්‍යත විතරයි. මේ වගේ ඒ සම්මා මේ අරහත් ඵල සමාපත්තිය, අනන්තරික ඵල සමාපත්තිය ඒ වගේ දේවල් ලැබෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ සත්තාට්ඨාන සූත්‍රයේ චත්තාරෝච මහභූත චතුන්නංච මහභූතානං
චතුර්ණංච උපාදාය රූපං. ඔව් ඔව්. මහභූතං උපාදාය රූපං. දැන් ඒක මම එවෙලේ පැහැදිලිව විග්‍රහ කළා. මේ ලෝකේ සියලුම තැන්වල තියෙනවා ඔය මහත්යට උපාදානය කරගන්න පුළුවන්ද? ඈ පුළුවන්ද බැරිද? පුළුවන් හැබැයි කරගන්න. තමන්ට සීමා සහිත විතර ගානක් විතරයි, කොටසක් විතරයි. හැබැයි ඔය තමන් මම කියලා කොටසක් මම කියලා කොටසක් උපාදානය කරගෙන තියෙනවා. මගේ කියලා මගේගේ මගේ දුවල පුතාලා මගේ කාර් එක ඇඳුම් මගේ කන්නඩිය මගේ පොත මේ ඔක්කොම මගේ. ඒ බාහිර මම කියන ටික අධ්‍යාත්මික. හැබැයි අධ්‍යාත්මික තියෙන්නේ රූප ආපෝතේජෝ ආයෝ පටවීම. බාහිර තියෙන්නේ රූප ආපෝතේජෝ ආයෝ පටවිතර. අර අධ්‍යාත්මිකව සහ බාහිරව මම මගේ කියලා උපාදානය කරගත්ත කොටස් 10 තමා අපිට බර බිම් බර මාරපක් මාර සේනාව දස බිම්බර මාර සේනාව හැටියට කිව්. ඉතින් ඒක නිසා ඔය මාත්‍ය මේ ඔක්කෝම උපාධානය කරගන්න නෑ කරගන්නත් බෑ. නමුත් කවුරු උපාධානය කරගත්තත් ඔය ආපෝතේජෝවායෝ පටවි හතර මහා භූතමයි උපාදාය රූප හැටියට ණයට ගන්න. හැබැයි උපාධානය කරගන තමන්ගේ කැමැත්ත අනුව තමන්ගේ සන්තකයේ තමන්ගේ කැමැත්ත අනුව රිසි පරිදි පාත්ත ගන්න නවත්ත ගන්න පුළුවන්ද බෑ. ඒනිසා ඒ උපාදාය උපාධානය අත්තරයට පස්සේ ඒ බරක් නෑ බයක් නෑ වැැම්මක් නෑ ඒ මිඩී නිදහස් වෙන ඕන කෙනකුට. එනිසා මේක දෙකක් චත්තාරෝජ මහාභූතා එකක් අ චතුන්නංච උපාදාය රූපන් තවත් එක එක එකෙන් බොහොම සුළු කොටසයි උපාදාය රූප සුළු කොටසයි චත්තාරෝජ මහාභූතා අසීමිතයි කෙලවරක් නෑ. මේ පැවැත්ම තුළ ලෝකය තුළ විශ්වය තුළ සියලුම දේ තියෙන චතුන්නංච චත්තාරෝ මහාභූතා උපාදාය රූප තියෙන තමන්ගා එච්චරයි. හොඳයි එනම් දැන් එහෙමනම් අදට දැන් මේ අවසානයි. ඔය නැවත මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං නැවත නැවත පොඩ්ඩක් කියවලා බලන්න. කියවනකොට හොඳට තේරුම් ගන්න ඕන මේ සියලු දේ තමන්ගේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ තමන් මෙතෙක් තේරුම් නොගත්ත දේවල් මේ තියෙන්නේ. අපි එක උදාහරණයක් හැටියට මේ චක්කු චක්කු නොයි චක්කු විඤ්ඤාණං චක්කු නොයි සම්පස්ස චක්කු නොයි චක්කු චක්කායතන නොයි චක්කු චක්කු ඉන්ද්‍රිය නොයි. ඒ මේ වගේ චක්කු චක්කුන් චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස චක්කු වේදනා චක්කායතන චක්කු ඉන්ද්‍රිය ඒ වගේම සෝත ගාන ජීව ආකාය සියලු තැන්වලත් ඕවා තියෙනවා. ඔය සියලු දේ තමන්ගේ ඔය ඇහැ ඔය අට ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි තමන්ට තේරෙන්නේ නෑ. නිවනට උපකාර වෙන දේ විදිහකටත් ක්‍රියාත්මක වෙනවා. නිවන වහනාකාරයටත් ඔය අටම ක්‍රියාත්මක වෙනවා ඔය ඇහැම. ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕන. මේ දෙපැත්තම දුවතාවයම තමන් තේරුම් ගන්න ඕන තමන් තුළින්. ඒකයි අභිඤ්ඤයං අභිඤ්ඤාත. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි භාවයතබ්බංච භාවිතං භාවිතා කළ යුතු දේ සහ පහතබ්බංච පහිනං ප්‍රහාණය කළ ඉවත් කළ යුතු දේ මොනවාද කියලා දැනගන්න පුළුවන්. මේ ඇහැ මොන විදිහටද පාවිච්චි කරන්න ඕන මොන විදිහටද පාවිච්චි නොකරන්න ඕන ඕකත් අහන්න පාන සත්‍ය සමාධි. අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කිව්වා චක්කු විඤ්ඤයං රූපං පාහං දුයිනේ නම් වදා සෝත විඤ්ඤයං සද්දං පාහං දුයිනේ නම් වදා. ඒකම තමයි මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං. ඒකම තමයි අහන්න පාන සත්‍ය සමාධි. ඉතින් ඒක නිසා ඒකම තමයි අස්සපස්ස. මේ උලං ඇදීම් පිට කිරීම කියන අර්ථය ගත්තොත් ඔය සියලු දේ වැහිලා විකුත්ති වෙලා තමන්ගේ නිවන තමන්ගේ දැනුම තමන්ගේ දැක්ම නැති වෙලා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්. දැන් අද දවල් එකටත් අපේ සේනාපති ස්වාමීන් වහන්සේ තවත් ධර්ම දේශනාවක් කරන ඇති. එතකන් මේ උන්වත් පිරිස දැන් ඊට පස්සේ දවල් දානයට යනවා. බුදු පූජාව පවත්වනවා. හොඳයි එහෙනම් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිටි. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සබ්බේ භූතානු මුදන්තු සබ්බ සම්පත්ති සිටි. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා නන්තු සබ්බ සම්පත්ති සිටියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතේ. ඉඩං ඕඥාතිීනම් සුකිතාවන්තු ඥාතයෝ ඉමිනාපුඥකම් මාමේ බාල සමාග සටන් සමා හෝතුයාාවනිපානිපත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා, සානයක්ම වේවා. ධම්මානු දම් පටිපදාවේ හැසිරෙන්න්නටම මේ සියලු ධර්මකාරණා හේතුවාසනා වේවා.